Sintunatun Tiruan Sarnani, adat api suku Duparidi, kujeda hamu dharma sakatchawa aarambha karanna tamai balapurutu wenne. Enisa wassana samaya thura pawathunu labana kujeda hamu sakatcha malave palaweni sakatchawa hatiyata tamai me katiyutta ada sudanam wenne. Enisa මෙම අවුරුද්දේ වස්සාන සමය සිද්ධ කරන සූත්‍ර දේශනාවක් හැටියට නම කියනට අවසරයි අතිපූජනීය අතිවන්දනීය අපගේ ගුරු දේවෝත්තම අලව්වේ අනෝම දස්සේ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන ධර්ම දේශනාවක් තේමා කරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර උත්තම ශ්‍රේෂ්ඨ ධර්මයෙන් විනා අපි සියලු දෙනාම සූදානම් වෙන්නේ ඉස්මතු කරගන්නට. ඒ නිසා රංජිත් මහත්මයා සුනන්ද මහත්මා වෙනුවෙන් අද ඒ තාක්ෂණික කටයුතු සිද්ධ කරනවා. මේ මෛත්‍රීන් සිහිපත් කරන්නට ඕන. අපේ සුනන්ද මහත්මයා මේ කටයුතු සංවිධානය කරන්නේ. එතුමා යම් අසනීප තත්ත්වයක ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේදී එතුමාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා ඉක්මන් සුවේ සැනසෙන්නට කියලා. ඒ වගේම පැවිදි හෝ ගිහි හෝ කවුරු හරි අසනීප තත්ත්වයන් ඉන්නවා නම් ඒ හැමෝටම නිරුත් නිරෝගී සුවය චිරජීවනයේ සැනසේවා ධර්ම අවබෝධයට මේ පුණ්‍ය ශක්තියින්ද උපකාර වේවා කියන අදහස පෙරදැරිව අදත් අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු. ඒ නිසා අපි අද තෝරගත්ත මහා සලායතනික සූත්‍රය ඒ මහා සලායතනික සූත්‍රය අපේ ස්වාමීන් වහන්සේ 2023 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ධම්මදීප කියන විහාරස්ථානයේ සිදු කරපු දේශනාවක්. ඒ දේශනාව ඇසුරෙන් තමයි මේ උපුටා ගැනීම කරන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උත්තම දේශනාව. ඉතින් ඒ නිසා මේ දේශනාවට අවධානය යොමු කරමු. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඇහෙනවා පොඩ්ඩ ටිකක් මද්දි. පුළුවන් නම් තව පොඩ්ඩ අයියෙන් කීබෝඩ් නම් බොහොම පිං.
හොඳයි, දැන් ඇහෙනවද? තිරුවන් සරණයි, දැන් ඇහෙනවද? අනිත් පිං හොඳයි. ශ්‍රද්ධාවන්ත පින්තුනේ, අද මේ විහාරස්ථානයට ඔබ එක් රැස් වෙලා සිටින්නේ තමන්ගේ ජීවිතයට වටිනා කියන පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නත්, ඒ වගේම මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මයක් ඉගෙන ගන්නත් කියන කාරණාවලට තමයි. හොඳයි, මේ දේශනාවේදී මූලික වශයෙන් සිහිපත් කරනවා ධර්ම ශ්‍රවණය කිරීම කියන විහාරස්ථානයේ රැස් වෙලා ඉන්නේ ජීවිතයට වටිනා කියන පුණ්‍ය ධර්මයන් ඒක රාශී කර ගන්නට, ඒ වගේම උතුම් ධර්ම දේශනාවත් ඉගෙන ගන්න කියන කාරණාවලටයි කියලා සිහිපත් කරනවා. පින්තුනි, කෙනෙකුට මේ පින කියන දේ මූලික වශයෙන් අවශ්‍යතාවය කියන දේ ඉතාමත් වටිනවා. පින්තුට මතක ඇති මේ මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රයේ සඳහන් කරනවා පටිරූපදේශ වාසෝච්ච කුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච්ච ඒතම් මංගල මුත්තමං කියලා. පින්තුනේ, සමහර කෙනෙකුට ඇතැම් වෙලාවට ධර්ම දේශනා අහද්දි ඇතැම් කෙනෙක් මේ පිනට පොඩ්ඩක් ගරහන ස්වභාවයක් වගේ තියෙනවා ඇතැම් විට. හැබැයි පින්තුනේ, පින කියන දේ ඉතාම වැදගත් කාරණයක්. දැන් මහා මංගල සූත්‍රයේ පතිරූපදේශ වාසෝච, පතිරූපදේශය කියලා කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. කුබ්බේච කත පුඤ්ඤතා, පෙර පින් කර ඇති බව අත්ථ සම්මා පණිදිච්ච කියලා කියන්නේ තමා මනාව පිහිටවා ගැනීම කියන කාරණේ. තමගේ ආධ්‍යාත්මී සිතන විමසන ගතියේ තීව්‍රතාවය තිබීම කියන කාරණාවල් අවශ්‍යයි. දැන් පතිරූප දේශ වාසය කියලා කියන්නේ ධර්මයක් ඇහෙන ප්‍රදේශයක වාසය කිරීම. දැන් ඒකට මම පුංචි අදහසක් කියන්නම්. දැන් පතිරූප දේශ වාසය කියලා කියන්නේ සුදුසු ප්‍රදේශය කියන එකෙන් අදහස් කරන්නේ සුදුසු අවස්ථාවක් කියන කාරණේ. දැන් නිදර්ශනයක් ඇටියට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමය එහා පැත්තේ හිටිය කවුද? ඌරු මරණ කෙනෙක්. ඔබ කතාවක් අහලා තියෙනවනේ අර චුන්ද
කර්මාර පුත්‍ර චුන්ද
කර්මාර පුත්‍ර නේද? ඔව්. හැබැයි එයාට අවස්ථාවක් සැරසුණාද ජේතවනාරාමයේ කිට්ටෝම හිටියා කියලා? ජේතවනාරාමයේ ළඟ හිටියා කියලා එතන පතිරූප දේශයක් වුණේ නැහැ නේද? එතන පතිරූප දේශයක් වුණේ නැහැ, සුදුසු ප්‍රදේශයක් වුණේ නැහැ. ළඟම හිටියා කියලා දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ, දේවදත්ත හාමුදුරුවෝ ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර, ඒ කියන්නේ ඉඳ ඉඳ එක වෙහෙර එකම විහාරස්ථානයේ හිටියේ නේද? හැබැයි එකම විහාරස්ථානයේ හිටියා කියලා රටද දේවදත්ත හාමුදුරුවන්ට ඒක පතිරූපයක් වුණේ නැහැ. පතිරූප කියලා කියන්නේ සුදුසු ප්‍රදේශයක් කියන එකනේ. සුදුසු ප්‍රදේශයක් වුණේ නැහැ. හැබැයි ඒක සුදුසු ප්‍රදේශයක් දැන් නිදර්ශනයක් ගත්තොතින් කසීභාරද්වාජයට පතිරූප දේශයේ වුණේ කොහෙද? කුඹුරක්, ශේෂ්ත්‍රය. අන්න කුඹුර තමයි පතිරූප දේශයේ වුණේ. ඊට පස්සේ අඟුලිමාල ඝන කැලෑවක මිනිස්සු මරමින් හිටපු තැන, එතන පතිරූපය වුණා. කුකුසාති භික්ෂුවට, දැන් රජතුමා භික්ෂුවක් වෙලානේ හිටියේ, කුම්භකාර නිවේශණයක් තමයි පතිරූප දේශය වුණේ. කාටද? කුකුසාති කියන භික්ෂුවට නේද? එතකොට පතිරූප දේශ වාසය කියලා කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම කියලා කියන්නේ මේ ළඟම ඉන්න එක නෙමෙයි, දහමක් ඇහෙන සුදුසු ප්‍රදේශය. දැන් එතකොට රට රටවල් වශයෙන් ගත්තුනත් ප්‍රදේශ භූමි වශයෙන් ගන්න පුළුවන්. මධ්‍යදේශය කියලා කියන්නේ ඉතාම මනරම් දේ වටින දහමක් ඇහෙන ප්‍රදේශයක්. හැබැයි දහමක් ඇහෙන ප්‍රදේශය කියලා කියන්නේ අර මේ ළඟම ඉන්න එකත් නෙමෙයි. එකින් අදහස් කරන්නේ නැහැ බොහෝ දුර හිටිය කියලා ධර්මයේ එනවා කියලා. කියන්නේ පත්‍යන්ත දේශවල හිටියා කියලා එහම ධර්මයේ එන අවස්ථාව සැලසෙන්නේ නැහැ. වෙන ළඟ හිටියත් ධර්මයේ එන්නේ නැහැ කියන එක අදහසක් තියෙනවා. ඒ වගේම තමයි ඔන්න අපිට දැන් අපිට අවශ්‍ය වචනේ තමයි කුබ්බීච කත පුඤ්ඤතා. පින් කරලා තියෙන කම කියන දේ ඉතාම වැදගත් කාරණේ. පින් තුලින් උදාහරණයක් කියන්නම්. දැන් අපේ බුදුරජාණන් වහන්සේ, අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ කාටද මේ ධර්මයේ ධර්මයේ දේශනා කරන්නේ මුලින්ම කාටද කියලා හෙව්වා. මුලින් මන්දෝත්සාහි වෙලා හිටිය තමයි. හැබැයි කාටද ධර්මයේ දේශනා කරන්න කියලා බලනවා. ධර්මයේ දේශනා කරන්න හිතුණා කාටද? තමන්ගේ ගුරුවරුන් දෙන්නට. අනේ ඊයේ රාත්‍රී කාලයේදී ආලාර උද්දකාරාම පුත්ත කියලා ගුරුවරයා මියදිලා. පින්තුනි සතියකට කලින්, මීට හරියටම සතියකට කලින් මිය පරලව ගිහින්න කවුද? ආලාර කාලාම කියන ගුරුවරයා. එතකොට හිතන්න භාග්‍යතුන් වහන්සේට හිතක් පහළ වුණා තමන්ගේ ගුරුවරුන්ට ධර්මයේ මේ සමාන ගිහි කා මේ කියන්නේ බුද්ධත්වයට පත් වෙන කලින් සිද්ධාර්ථ තාපසතුමාගේ ගුරුවරු හොයාගෙන ගියා ධර්මයේ දේශනා කරා. භාග්‍යතුන් වහන්සේ බුදු නොනින්න අවධානය යොමු කරනකොට ඊයේ රාත්‍රී කාලේ මියදිනා කෙනෙක් අනිත් ගුරුවරයා සතියකට කලින් මිය පරලොවදී. පින්වතුනි බලන්න, එක දවසක් පැය 24ක් ජීවිතයේ පවත් ගන්න බැරි පින මදි වුණානි. නිකමට හිතන්න පින්වතුනි, ඔය අංගුත්තර නිකායේ පංචක නිපාතේ වගේ සූත්‍රවල මට පුංචි මතකයක් තියෙනවා. උද්දක රාමපුත්ත ආලාර කාලාම වගේ අය මහා කල්ප 84000ක් 42000ක් මහා කල්ප 42000ක් වගේ කාලයක් 84000ක් වගේ කාලයක් ඉඳලා එයාලා මොකද වෙන්නේ? එයාලා ආනේ කියන්නේ එයාලා වැටෙනවා සතර පායට වැටෙනවා. බලන්න එක රැයක පුණ්‍ය මහිමය. එක රැයක් ජීවත් වෙන දවසක් ජීවිතය ඇද ගන්න තිබුණා නම් ධර්මය අහන්නේ පස්වගමහන් වහන්සේලා නෙමෙයිනේ. බලන්න පිනක් දවසක් ජීවත් වෙන පින කියන දේ කොච්චර තියෙනවා. එසා වර පුබ්බේජගත පුණ්‍යතා කියන කාරණය ඉතාම වටින කාරණයක්. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහර කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මේ දෑසට පෙනෙන්න ඉන්නවා. එක ධම් සභා මණ්ඩපේ වාඩි වෙන්න ඉඩ පුළුවන්කම තිබුණා. පෙර පිනක් තිබුණා. අත්ථ සම්මාපණිදිච්ච. තමන්ගේ ආධ්‍යාත්මික ශක්්‍යතාවය පුළුවන්කම ධර්මය ග්‍රහණය කරගැනීමේ පුළුවන්කම කියන දෙක හරි වටිනවා. දැන් අපි හිතමු කෝසල සංයුත්තේරි සංයුත්තනිකායේ පළවෙනි පොත් වහන්සේ තුළ ඒ කෝසල සංයුත්තේ කොසල් රජතුමාට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලයක ප්‍රදේශයක ඉපදුනා. තමන්ගේ රාජ්‍යයටත් වැඩම කළා. නිතර දෙවි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. ඊට පස්සේ ධර්මය අහන පිනත් ඒ කියන්නේ පතිරූප දේශයක් තිබුණා. උබ්බේජකත පුණ්‍යතාවයක් තිබුණා. හැබැයි අත්ථ සම්මාපණිදිච්ච කියන ආධ්‍යාත්මී මනා පිහිටීම හැකියාව ධර්මයේ විචක්ෂණය කිරීමේ හැකියාව තිබුණේ නැහැ. එහෙනම් ඒව හරිය වටිනවා. ඉතින් ඒ නිසා පින්වතුනි දැන් අර මුලින්ම මම මේ අර පළවෙනි කොටසෙන් කියන්න හැදුවේ දැන් මේ විහාරස්ථානවල රැස් වෙනා තියෙන පින් සිද්ධ කරගන්න පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නට. හැබැයි පුණ්‍ය ධර්මයන් රැස් කරගත්ත පමණින් ප්‍රාමාණික නැහැ. ඒ කියන්නේ පින අවශ්‍ය ධර්මයේ ඇහින්න. හැබැයි ධර්මයේ ඇහින්නත් ඕන. කෙනෙකුට පින්වතුනි ධර්මයේ ඇහිමේ ඕනෑකම තියෙන්න ඕන. ඕනෑකම නැත්තම් එයාට හැකියාව තිබුණත් වැඩක් නැහැ. කල්‍යාණ මිත්‍රයෙක් හිටියත් වැඩක් වෙන්නේ නැහැ. ඕනකම නැහැ. හැබැයි හොඳටම හැකියාව තියෙනවා. කල්‍යාණ මිත්‍රයෙකුත් ඉන්නවා. හැබැයි ඕනකම නැත්තම් කල්‍යාණ මිත්‍රයෙක් හිටියත් වැඩක් වෙන්නේ නැහැ. හැකියාව තිබුණත් වැඩක් නැහැ. පින්වත් ඔබට මතක ඇති කන්දරෙක සූත්‍රයේදී පෙස්ස. එයාට මේ ස්වාමීනි අපි ගිහි අය. අපිට බොහෝ කටයුතු තියෙන අය. ඒ නිසා අපිට බොහෝ වැඩ තියෙන අයනේ. ඒ නිසා මේ යන්නම් කියන. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියනවා යස්ස දානිතුම් මේ කාලම් මාඤ්‍යතාතේ ඔබ කාලය දන්නවා නම් ඔබ පිටත් වෙන්න. යමකට කාලය නම් ඔබ ඒ සඳහා පිටත් වෙන්න කියලා කියනවා. අන්න අවශ්‍යතාවය තිබුණා. හැබැයි හැකියාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා පෙස්ස හිටියනම් ලොකු මට්ටමකට ආධ්‍යාත්මික සුවය ඉහළත් ඒකටපත් වෙනවා. ඉහළ අධිගමයකටපත් වෙනවා. අන්න හැකියාව තිබුණ කල්යාණ මිත්‍රයෙක් හිටියා. භාග්‍යතුන් වහන්සේ අවස්ථාව ගිලිහිලා ගියා. බලන්න වාසනාවක මොහොත. පින්තුනේ අපි හිතමු කෙනෙක්ට ඕනෑකම තදින් තියෙනවා. ඒ වගේම එයාට හොඳ හැකියාවකුත් තියෙනවා. හැබැයි හොඳ හැකියාවක් තියෙනවා කල්යාණ මිත්‍රයෙක් නැති වුණොත් හදිසියෙන්වත් දැන් උපතිස්ස තරුණයාට හොඳ ඕනෑකමක් තිබුණා. ඒත් එක්කම හොඳ හැකියාවක් තිබුණා. කල්‍යාණ මිත්‍රයා කල්‍යාණ දහමක් අහිමි වුණා නම් ඒත් අවස්ථාව නැති වුණා. ඉතින් අන්න ඒ නිසා පින්වතුනි අපි අපේ ජීවිතයේ අපිට මේ එකතු වෙලා ඉන්න අයට ඕනෑකම තියෙනවා. කල්‍යාණ මිත්‍රත්වයෙන් ධර්මය ඇහෙනවා. හැකියාවත් යම් යම් ධර්මකට තියෙනවා. ඒ නිසා අපි ඒවා තීව්‍ර කරගන්න ඕන, මුවහත් කරගන්නට අපි උත්සුක වෙන්න ඕන. අපි මම අර කලින් ගාතාව කිව්වගේ සුදුසු ප්‍රදේශයක් වෙන නම් ඒ සුදුසු වටපිටාවක් හැදෙන්න ඕන ධර්මය අහන්න, පින කියන දේ සම්පූර්ණ කරගන්නට ඕන. ඒ වගේම තමගේ ආධ්‍යාත්මික සිතන විමසන ගතිය විචක්ෂණික ගතිය තීව්‍ර කරගන්න ඕන. ඕනෑකම කියන දේ ජීවිතය ඇති කරගන්නට ඕන. ඒ වගේම හැකියාව දක්ෂතාවය කියන දේ උපමට්ටම් කරගෙන තීව්‍ර කරගන්න ඕන. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය ළඟා කරගන්නට උත්සුක වෙන්නත් ඕන. ඉතින් ඒක තමයි මූලික ප්‍රවේශය. ඊළඟට අපි බලමු පින්තුනේ, ඔබ අප සියලු දෙනාම ඉමක් කොනක් නොපෙනෙන සංසාර ගමනක් උරුම කරගෙන ඉන්නේ. මේ සංසාර ගමනේදී වාසනාවන්ත අවස්ථාවක් ඔබ අප සියලු දෙනාට උදා වෙලා තියෙනවා. ඒ තමයි මනුෂ්‍ය ජීවිතය. මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්නවා කියන කාරණාව මේ ලෝකේ කෙනෙකුට ලිහිසින් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කලාතුරකින් තමයි මිනිසෙකු වෙන්නේ. මේ සංසාර ගමන ගමන් කරනකොට තිරිසන් ලෝක, නිරය, പ്രേත ලෝක මේ ආකාරයෙන් විවිධාකාර දුක්ඛිත ලෝකවල උපදෙමින් තමයි සංසාරයේ ගමන් කරන්නේ. දැන් ඔබ දුර රටක සිටියාට, දැන් ස්වාමීන් වහන්සේ මේ දේශනාව කරන ඕස්ට්‍රේලියාවේදී, දැන් අදත් මේ පිංක මේ බණ දේශනාවට සම්බන්ධ වෙලා ඉන්න දුර රටක ඉන්න අයත් ඉන්නවා නේද? ඔබ දුර රටක සිටියාට මේ විහාරස්ථානයේ ඇසුරු කරගෙන ධර්මය අහන්න, පිංකම් කරන්න, පුණ්‍ය ධර්ම රැස් කරගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. පින්තුනේ, අපට මිනිසෙක් විලා සැප විඳින්න සකස් වුණු පුණ්‍ය කර්ම අපි දැන් විපාක විඳිනවා. දැන් අපි මිනිසෙක් වෙලා තියෙන්නේ නිකන් SMS නෙවෙයිනේ. දේවතා චුත්ති, මනුස්ස චුත්ති වගේ සූත්‍ර පොඩ්ඩක් හොයලා බලලා කියවන්න. ඒ වගේම අහන්න අවස්ථාවක් සැලසෙනවා. ඒවයි තියෙනවා, දේවතා චුති, මනුස්ස චුති වගේ සූත්‍රවල අපාය චුති ආදි වශයෙන්. ඒ කොච්චර උගහටයිද, කොයිතරම් දුෂ්කරයිද මිනිසෙක් වෙන වග කියන කාරණේ තියෙනවා මේ සූත්‍රවල. පින්වතුනි, අපට මිනිසෙක් වෙනා සැප විඳින්න සකස් වුණු පුණ්‍ය කර්ම අපි දැන් විපාක විඳිනවා. හැබැයි මේ විපාකයන් නිවිලා අවසන් වෙනවා. ඒ වගේ විලා අවසන් වෙනවා. ඒ නිසා අපි නැවත නැවත පුණ්‍ය කර්මයන් රැස් කර ගන්නට ඕන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සූත්‍රය මා පුණ්‍ය බායි, පින් කර ගන්න බය වෙනවා කියන. සමහර අය කියන පින ඕනේ නැහැ කියලානේ. පුණ්‍යාපි සංස්කාරක් සංස්කාරණි ඕවත් අවිද්‍යාවෙන්නේ කියලා අර පරිවීමංසන සූත්‍රයේ තියෙන අර අවිද්‍යාගතෝ යම් පුරිස පුද්ගලෝ, කියන්නේ අවිද්‍යාවෙන් යුක්ත පුරිස පුද්ගලයා පුණ්‍යාපි සංස්කාරක් කරනවා නේ, අපුඤ්ඤාපි සංස්කාරක් කරනවා, ආනිඤ්ඤාපි සංස්කාරක් කරනවා. ඒ නිසා පින් කියන්නේ සංස්කාර, ඒ ඔක්කොම අවිද්‍යාවෙන් කරන්නේ කියලා බැහැර කරනවා. මේ පරයය වරද්ද ගත්ත තැන. ඉතින් සමහර කෙනෙක් මේ පින් කියන්නේ මොනවාද, මේ සංස්කාර ඒවත් අවිද්‍යාවෙන් කියලා ඒව කරන්න ඕනේ නැහැ කියලා අර තිතමාත ජීවිතෙත් කෙනෙක් මොකද කරලා දාන්නේ. වටින ජීවිත දහමක් ලැබෙන්න තියෙන අවස්ථාවන් අහිමි කරලා දානවා. හැබැයි පින් කරනවා කියන එක බොහොම බුද්ධිමත්ව කරන්න ඕන කාරණයක් නේ. ඒ විශ්වාසයෙන් නුවණින් නේද, ඒකත් සම්මාදිට්ඨිය පැත්තටනේ කතා කරන්නේ නේද? මහාචත්තාරිසික සූත්‍රය, අපි කරන පිනට අනුව තමයි අපට සැප විපාක දෙන්නේ. අපි භවභෝග සම්පත් ලබා දෙන්න උපකාර කරනවා නම් අපර ඒකෙන් භවභෝග සම්පත් ලැබෙනවා නේද? අපි කාට හරි භවභෝග සම්පත් දෙන්න උදව් කරොත් මොනවද ලැබෙන්නේ? භවභෝග සම්පත්. අපි යම් කිසි කෙනෙකුට ධර්මයක් ලබා දෙන්න උපකාර කරනවා නම්, ඔන්න කවුරු හරි කාට හරි ධර්මයක් ලබා දෙන්න උපකාර කරනවා නම්, හොඳට අහගන්න මේ කාරණේ, අපට ධර්මයක් ලැබෙනවා. අපි ලැබෙන්නේ මොකද? ධර්මයක්මයි. අද ගොඩාක් කෙනාට ධර්මයක් ලබා දෙන්නේ අද ගොඩාක් කෙනාට ධර්මයක් ලබා දෙන්න උපකාර කරන පරිසරය අඩුයි. නමුත් අපගේ මේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු ඕස්ට්‍රේලියාවේ විසින බොහෝ අයට ධර්මය දෙන්න උනන්දුවක් තියෙනවා, උත්සාහයක් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට මේ රටවලට ආපු අයට මේ ධර්මයේ පිළිබඳව වැදගත්කම ගොඩාක් තේරෙනවා. මොකද හේතුව, කොච්චර මිනමුදල් හම්බ කළත් හිතට හැබෑම ස්ථීරසාර සැනසෙල්ලක් බවට පත් කරගන්න තියෙන අවස්ථාවඩුයි. විනෝද වෙන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්. නමුත් ඒ විනෝද වෙන්නේ කාමයන් එක්ක. ඒ කාමයන් එක්ක විනෝද වෙනවා කියන කිව්වට ඒ විනෝදය, ඒ සැපයි කියන එක ඉතාම තාවකාලිකයි. දැන් බලන්න, ඊයේ දවසේ වින්ද කාමයන්, දැකපු රූපයන්, ආපු ශබ්දයන් අද වෙනකොට ඉක්මිරා ගිහිල්ලා. දැන් මේ ගැන සිතුවිල්ලක් විතරයි තියෙන්නේ. හරි ලස්සන කාරණයක් නේ. එහි ආපහු කියන දැන් බලන්න, ඊයේ වින්ද කාමයන්, දැකපු රූපයන්. ඊයේ මං කාමයන් ඉඳලා දැකපු රූප තියෙනවා, ආපු ශබ්දයන් තියෙනවා, අද වෙනකොට ඉක්මිනා ගිහිල්ලා. දැන් මේ ගැන සිතුවිල්ලක් විතරයි තියෙන්නේ. දැන් මං මේ ගැන හිත හිතා තලු මෙරීමක් තියෙනවා. දැන් මෙන්න මෙහෙම ජීවිතයක් නම් අපේ ජීවිතේ තියෙන්නේ අපට ස්ථිරසාර සැපයක්, ස්ථිරසාර සතුටක් ඇති කරගන්න අපට අපේ ජීවිතේ ගොඩාක් ජාති කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි අපට අපේ ජීවිතේ ස්ථිරසාර සැපයක්, ස්ථිරසාර සතුටක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් විනෝද වෙන්නේ ඒ කාමයන් එක්ක. ඒ විනෝද වුණා කිව්වට ඒ විනෝදය, ඒ සැපය කියන එක ඉතාම තාවකාලිකයි. දැන් බලන්න, ඊයේ දවසේ විඳ කාමයන්, දැකපු රූපයන්, විඳපු රසයන් අද වෙනකොට ඉක්මිලා ගිහිනු. දැන් මේ ගැන සිතවිල්ලක් විතරයි තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම ජීවිතයක් නම් අපිට තියෙන්නේ අපිට ස්ථීරසාර සැපයක්, ස්ථීරසාර සතුටක් ඇති කරගන්න අපිට ගොඩාක් ජාති අපේ ජීවිතේ කරන්න සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි ස්ථීර සැපයක්, ස්ථීරසාර සතුටක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සෙක් වුණු අයට, මිනිසත් බවක් ලැබුණු අයට. මිනිසත් බවක් ලැබුණේ නැති කෙනෙකුට, තිරිසෙනෙකුට, ප්‍රේතේකුට නම් මේ සැනසෙල්ල ඇති කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. හැබැයි මිනිසත් බවක් ලැබුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන්නට අවස්ථාව තියෙන්නට ඕන. බොහෝ අයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් එන්නේ නැහැ. පින්වතුනි, මම පුංචි කාරණාවක් කියන්නම්. දැන් මේ ලෝකේ අපි පොඩි කාලේ ඉඳලම කරන්නේ ඉගෙන ගන්නවා, රස්සාවක් කරනවා. රක්ෂාවක් කරලා දරු මල්ල හදලා, ගෙයක් දොරක් හදලා, කාලා බීලා විනෝද වෙලා මෙරිලා යනවා. දැන් අපි කරන්නේ ওই ටිකනේ නේද? තිරිසන් සත්තු ඉගෙන ගන්න නැති වුණාට එයාලා කරන්නේ තමන්ගේ වර්ගයා බෝ කරන, දරුවෝ හදාගන්න, කන්න හොයනවා, ඉන්න තැනක් හදාගන්න. දැන් ඒ තිරිසන් ලෝකේ තිරිසනාගේ මිනිස්සයාගේ මනුෂ්‍ය ලෝකේ මනුස්සයාගේ කරන ක්‍රමය වෙනස් වුණාට, කරන විදිය වෙනස් වුණාට, කරගෙන යන වැඩ පිළිවෙල එකයි. අන් හරි ලස්සන කාරණයක්. එයා ආහාර නිද්‍රා භයමයි තුනංච කියන මේ ශ්ලෝකයක්, සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ආහාර ගන්න එක මනුෂ්‍යෝ හැටියට අපිත් කරනවා, තිරිසන් සතෙකුත් සතුනුත් කරනවා. ආහාර ගන්න එක නිද්‍රා, අපිත් නිදාගන්නවා, තිරිසන් සතුනුත් නිදාගන්නවා. භය, තිරිසන් සතුන්ටත් තවත් සතෙක්ගින් අල්ලගෙන කාවි හානි වෙයි නේ, ඔය විදිහට බය ඇති වෙනවා. දැන් අපිට බය නැද්ද? අපිත් එක එක දැන් අපි තියෙන දේවල් නැති වෙයි, හුරු ගනි, රාජසන්තක කරාවි. ඊට පස්සේ අනාගතය පිළිබඳ බයක්, මං බොහොම ආදරය කරන කෙනෙක් මගෙන් වෙන් වෙලා යාවි, අකමැති දේවල් මට එන්න පුළුවන් කියලා බය වෙනවා. මෛතුනංච නේ, ඊළඟට කාරණේ මෛතුනංච. මෛතුනේ කියලා කියන්නේ වර්ගයා බෝ කිරීම. ඉතින් අපේ ක්‍රමයයි තිරිසන් සතුන්ගේ ක්‍රමයයි දෙවිදියක් වුණාට ඔක්කොම එකයි නේද? ආහාර ගන්න එකත් අපි කරනවා, තිරිසන් සතුනුත් කරනවා. නිද්‍රා නිදා ගන්න එක අපි කරනවා, තිරිසන් සතුනුත් කරනවා. බය විරාන්ත වීම ඇති ගැනීම අපිටත් ඇති වෙනවා, තිරිසන් සතුන්ටත් ඇති වෙනවා. ඒ වගේම වර්ගය අභෝ කිරීම කාටත් පොදුයි නේ. දැන් මේ රටේ මිනිස්සු ගත්තොත් එහෙම ධර්මයක් ඇහෙන්නේ නැති සියලු දෙනාම, අර තිරිසන් ලෝකේ අධර්මයක් ඇහෙන්නේ නැති හැමෝම අර තිරිසන් ලෝකේ තිරිසන්ව වගේ ඒ කටයුතු විතරක් කරමින් කන්න බොන්න හොයාගෙන, ඉන්න තැනක් හදාගෙන, තමන්ගේ වර්ගයා බෝ කරන එක විතරයි කරන්නේ. එතනින් එහා කරක් දෙයක් කරන්න හොයන්නේ නෑ. ඇයි එතනින් එහා දෙයක් කරන්න හොයන්නේ නැත්තේ? එහෙම හොයන්නේ නැත්තේ ඒ අයට නුවණ අඩුයි. ඒ අයට මොකද්ද? නුවණ අඩුයි. ජීවිතයේ ඇත්ත ස්වභාවය දකින්නේ නැහැ. ජීවිතයේ යථාර්ථ ස්වභාවය හොයන්නේ නැහැ. ජීවිතය කියන්නේ මොකක්ද කියලා හොයන්න උත්සාහ කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි නුවණ කියන කාරණාව එයාලට අඩු වෙන්නේ. දැන් බොහෝ දේවල් හොයන දැන් ලංකාවට වඩා වෙනත් රටවල මේ තාක්ෂණික ක්‍රමවේදය සමාජයේ බොහොම ඉදිරිගාමී. විදේශ රටවල් වල ඉන්න අය දන්නවා, ඒ වගේම විස්තර දන්න අය දන්නවා. ඒ අය භෞතිකත්වයන් දිනු වීම පැත්තෙන් ගොඩාක් අග්‍රයි, ඉහළයි, බොහොම ඉහළ මට්ටමේ. හැබැයි සත්‍ය හොයන ගතියෙන් නැහැ කියන්නම බෑ. හැබැයි ජීවිතයේ පැත්තේ, ජීවිතය ගැන හොයන තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඇත්ත ජීවිතයේ සත්‍ය හොයන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. දැන් බෞද්ධ වුණ පිරිසට තියෙනවා යම් මට්ටමකට ජීවිතයේ හිතන අවස්ථාවක්. මොකද ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා, ධර්මීය කියලා දෙනවා, ජීවිතය ගැන කියලා දෙනවා. එතකොට ජීවිතය ගැන හිතන්න අවස්ථාවක් තියෙනවා. මොකද පින්වතුනි ජීවිතය කියන්නේ ඊළඟට කියනවා පින්වතුනි, මොකක්ද පින්වතුනි ජීවිතය කියන්නේ? උන් ලස්සන තැන, වටින තැන. දැන් කවුරු හරි ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොකද ජීවිතය කියලා කියන්නේ? නිකම්ම හිතන ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. හරි. දැන් අපි මැරිලා නැහැනේ, ජීවත් වෙනවනේ. මොකද ජීවත් වෙනවා කියලා කියන්නේ කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද පින්වතුනි ජීවිතය කියන්නේ? ඔන ජීවිතය කියලා කියන්නේ ඇහෙන් රූප දැකීම, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ආග්‍රහණය කරන එක, දිවෙන් රස ලබන එක, කයෙන් පහස ලබන එක, මනසෙන් හිතන එක. මෙන්න මේ කරුණු හයෙන් තොරව ඔබ කාටවත් කියන්න පුළුවන් ද ජීවත් වෙනවා කියන කාරණා? වෙන අවස්ථාවක්, මේ හයින් පරිබාහිර අවස්ථාවක් කියලා. ඇහෙන් රූප දැකීමකින් තොරව, කනෙන් ශබ්ද ඇහීමකින් තොරව, නාසයෙන් ආග්‍රහණය කිරීමකින් තොරව, දිවෙන් රස විඳීමකින් තොරව, කයෙන් පහස ලැබීමකින් තොරව, මනසින් හිතීමකින් තොරව ජීවත් වෙනවා කියන කාරණාවක් කියන්න පුළුවන්? බෑනේ. ජීවත් වෙනවා කියන්නේ එක්ක ඇහෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අහනවා, නාසයෙන් ආග්‍රහණයක් කරනවා, දිවෙන් රස ලබනවා, කයෙන් පහස ලබනවා, නැත්තම් හිතනවා. මේක තමයි පින්වතුනි ජීවත් වෙනවා කියලා කියන්නේ. අපි දැන් මේවා පිළිබඳව ඇත්ත හෙව්වද? ඇහෙන් රූප දකිනවා කියන එක පිළිබඳව ඇත්ත හෙව්වාද? කනෙන් ශබ්ද අහනවා කියන එක පිළිබඳව ඇත්ත හෙව්වාද? නාසයෙන් ආග්‍රහණය කරනවා කියන එක පිළිබඳව ඇත්ත හෙව්වාද? දිවෙන් රස ලබනවා කියන එක පිළිබඳව ඇත්ත හෙව්වාද? කයෙන් පහස ලබනවා කියන එක පිළිබඳව ඇත්ත හෙව්වාද? මනසින් අරමුණු ලබනවා කියන එක පිළිබඳව ඇත්ත හෙව්වාද? දැන් ඔන්න අපිට හොඳට හිතන්න අවස්ථාවක් ඉස්මතු කරලා තියෙනවනේ. දැන් ඇහැ, කන, නාසය, දිව, කය, මන පෙනෙද්දි, ඇහෙද්දි, දැනෙද්දි, දැනගනුද්දි මේවයි ඇත්ත හෙව්වද කියලා අහනවා. ඊළඟට කියනවා ඇහෙන් රූප දකින්න එක පිළිබඳව ඇත්ත හෙව්ව නම්. හොඳට අහගන්න, හරි වටිනවා. ඇහෙන් රූප දකින්න එක පිළිබඳව ඇත්ත හෙව්ව නම්, ඇහැට ප්‍රියමනාප රූපයක් දැක්කාම රාගයෙන් ඇලිලා යන්නේ නැහැ. කනට ප්‍රියමනාප ශබ්දයක් ඇහුණාම රාගයෙන් ඇලිලා යන්නේ නැහැ. නාසයට ප්‍රියමනාප ගන්ධයක් දැනුණාම
රාගයෙන් ඇලිලා යන්නේ නැහැ. දිවට ප්‍රියමනාප රසයක් දැනුණහම, කයට ප්‍රියමනාප පහසක් දැනුණහම, මනසට ප්‍රියමනාප අරමුණක් දැනුණහම ඒකට රාගයෙන් ඇලිලා යන්නේ නැහැ. ඒ පිළිබඳව ඇත්ත හෙව්වනම් දැන් කිව්ව මොකද්ද? ජීවිතය කියන්නේ මොකද්ද කියලා හෙව්වට පස්සේ හැට රූප පේන එක, කන ශබ්ද ඇහෙන එක, නාසයට දිවට කයට මනසට දැනෙන එක, මනසෙන් හිතන එක කියලා කිව්වා. ඔන්න ප්‍රියමනාප රූප දැක්කම, අප්‍රියමනාප දේවල් දැක්කම ඇලිලා නේද? ඇලිලා යන්නේ නැහැ ඇත්ත හෙව්වනම් නේද? ඇත්ත හෙව්වනම් ඇලිලා යන්නේ රාගයෙන් ඇලිලා යන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම ඇහෙන් රූපයක් දැක්කම ගැටිලා යන්නෙත් නෑ, ද්වේෂය ඇති වෙන්නෙත් නෑ. කනින් ශබ්දයක් ඇහුවම, නාසයට ගන්ධයක් දැනුණහම, දිවට රසයක් දැනුණහම, කයට පහසක් දැනුණහම, මනසට අරමුණක් ලැබුණම ද්වේෂය ඇති වෙන්නේ නෑ. ඇස, කන, නාසය, දිව, කය, මනස පිළිබඳව ඇත්ත හෙව්වා නම් බලන්න හොඳට කල්පනා කරලා අපි ඇත්ත හොයලද? නැත්තම් අපේ රාග දේශ මොහ වර්ධනයේ වේවිද තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇස පිළිබඳව ඇත්ත හොයන එක, කන පිළිබඳව, නාසය පිළිබඳව, දිව පිළිබඳව, කය පිළිබඳව, මනස පිළිබඳව සත්‍ය හොයන එකකුයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. පින්තුනේ ඇස, කන, නාසය, දිව, කය, මනස පිළිබඳව ඇත්ත හිවෙ නැත්නම් ඒ කෙනාට නැවත නැවතත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත, කය, වචනය මුල් කරගෙන කර්ම කරලා නැවත විපාක විඳින්න කර්ම සකස් කරගන්න. අන්න මොකද වෙන්නේ? ඇස, කන, නාසය, දිව, කය, මනස හිවෙ නැත්නම් එයා මොකද කරන්නේ? නැවතත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත, කය, වචනේ මුල් කරගෙන කර්ම රැස් කරලා මේ විඳින කර්ම රැස් කරගන්නවානේ. ඒ වගේම රාග, ද්වේෂ, මෝහ නිසා නැවත නැවතත් මේ සංසාරේ යන හේතු සකස් කරගන්නවා. නැවත නැවත සංසාරේ යන ජීවිතයක් බවට පත් වෙනවා. සංසාරය කියන්නේ මොකද්ද? සංසාරය කියන්නේ ඊළඟ ජීවිතයක උපදින එක, කලින් ජීවිතයක ඉපදලා හිටපු එක. ඒ විතරක් නෙමෙයි, දැන් අපි ජීවත් වෙලා ඉඳද්දි පවා අපේ ජීවිතයේ තියෙන පිණුතුනේ සංසාරයේ තුන. අපි හැම වෙලේම ජීවත් වෙනවා කියලා තියෙන්නේ එහෙන් රූපයන් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ආග්‍රහණය කරලා, දිවෙන් රස ලබලා, කයින් පහසක් ලබලා, මනසින් හිතලා අපි කරුණු පහක් ඔන්න වටින තැන අපි ජීවත්. අපි හැම වෙලේම ජීවත් වෙනවා කියලා කියන්නේ ඇහෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ආග්‍රහණය කරලා, දිවෙන් රස ලබලා, කයින් පහස ලබලා, මනසෙන් හිතලා. ඔන්න හයම කිව්වා. අපි කරුණු පහක් තුන කොටු වෙනවා. අපි මොකද්ද වෙන්නේ? හොඳට අවධානය යොමු කරන්න. කරුණු පහක් තුන කොටු වෙනවා. හොඳට බලන්න මේක අපිට වෙන්නේ නැද්ද කියලා. හැරෙන ජීවිතේ පැත්තට, තමන්ගේ පැත්තට හැරෙන්න කරුණු පහක් තුල අපි කොටු වෙනවා. පළවෙනි කාරණාවට කියනවා රූපය කියලා. විවිධ අපට විවිධ හැඩතල ස්වરૂපයන් ප්‍රකට වෙනවා. ඇහැට පෙනුණත්, කනට ඇහුණත්, නාසයට දැනුණත්, දිවට දැනුණත්, කයට දැනුණත්, මනසට හිතුණත් විවිධ ස්වરૂපයන් හැඩතල අපට ප්‍රකට වෙනවා. විවිධ ස්වરૂපයන් හැඩතල අපට ප්‍රකට වෙනවා. මෙන්න මේක අල්ලාගෙන අපි ඒක එක්ක වාසය කරනවා. ඒක නෙමෙයිද ජීවිතය කියන්නේ? මොන ජීවිතයනේ? අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? හැඩ රූප පේන එක, කනට ශබ්ද ඇහෙන එක. ඔය විදිහට ඒ හැම පැහැදිලිනේ. ඒකත් එක්ක අපි කරුණු පහකට කොටු වෙනවා නේද? කරුණු පහකට කොටු වෙනවා. ඒකේ ප්‍රවණ එක හැටියට අපි කතා කරා මොකද විවිධ අපිට විවිධ හැඩතල ස්වරූපයන් ප්‍රකට වෙනවා. ඇහැට පෙනුනත් කනට ඇහුනත් නාසයට දැනුනත් දිවට දැනුනත් කයට දැනුනත් මනසට හිතුනත් විවිධ ස්වරූපයන් හැඩතල අපිට ප්‍රකට වෙනවා. මෙන්න මේක අල්ලාගෙනයි මේ අල්ලාගෙන අපි ඒක එක්ක වාසය කරනවා. ඒකට නෙවෙයිද ජීවිතය කියන්නේ. ඔන්න අපේ ජීවිතය. ඊළඟට අපි විඳවනවා. ඇහැ කන නාසය දිව කය මනසට යමක් ගෝචර වුණාට පස්සේ විඳීමක් හටගන්නවා. සැප විඳිනවා, එක්ක දුක් විඳිනවා, එක්ක නොලුක් නුසුව, ඒ කියන්නේ අදුක්කම සුඛ විඳිනවා, මොනවා හෝ විඳීමක් විඳවනවා. වේදනාවක් ඇති වෙනවා. ඕක නේද ජීවිතය කියන්නේ. ඒකයි ජීවිතය කියන්නේ. ඒ වගේම අපට ඇහැ කන නාසය දිව කය මනස එක්ක ලෝකේ මනස එක්ක ලෝකයට ගෝචර වෙනකොට අපි ඒව හඳුනගෙන වාසය කරනවා. ඒකට කියනවා සංඥාව කියලා. ඒ වගේම තමයි අපට ඒ හම්බ වෙන කාරණා මූල් කරගෙන අපි චේතනා පවත්වනවා. චේතනා පවත්වනවා. හිතනවා. ඒකට කියනවා සංස්කාර කියලා. ඒ සමහර සූත්‍රවල තියෙනවා දේ අபிසංකතං අபிසංචේතිතං කියලා. අபிසංකතං අபிසංචේතිතං එකට යන වචන නේද? චේතනා කරන ගතිය සංස්කාර. චෛමේ භික්කවේ චේතනා කාය සංස්කාර මොකක්ද කියලා විමසුවාට පස්සේ චෛමේ භික්කවේ චේතනා කාය. ඒතර චේතනා කාය චේතනා තත්ත්වයන්. එතකොට පින්වතුනි ඔය හිතන ගති ලස්සන තැනක් නේ. සකස් වෙනවා කියන අර්ථයත් හරිම ලස්සනයි. ඔන්න දැන් අපිට හම් වෙන කාරණා මූල කරගෙන චේතනා පවත්නවා කියන කාරණේත් හරිම ලස්සන කාරණයක්. හිතනවා, හිතන ගතිය. ඒකට කියනවා සංස්කාර කියලා. ඒ වගේම තමයි අපි යන්නේ ඒ කාරණා දැනගන්න. දැන් හිතනවා, චේතනා කරනවා කියන එකයි දැනගන්නවා කියන එකයි එක ළඟ ළඟ වගේ තිබුණාට පුංචි සියුම් විදිහට වෙනස් ගතියක්. චේතනා පවත්නවා කියන එකයි දැනගන්නවා කියන එකයි කියන්නේ නිකන් සමාන වගේ වගේ වුණාට සියුම් විදිහට වෙනස් ගතියක් තියෙනවා. ඒකයි පහක් හැටියට පෙන්න. දැන ගැනීමක් සංවේදනා වෙනවා අපට. අපි ඒකට සංවේදී වෙනවා. ඒ විදිහට ඇස කන නාසය දිව කය මනස එක ජීවත් වෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයක් සකස් වෙනවාටයි ජීවත් වෙනවා කියන කියන්නේ. ඔන්න ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ කනට හරි අදහසක් කතා කරන්න පුළුවන් නේද? එතකොට මේ පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ තණ්හාවෙන්. එතකොට පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ තණ්හාවෙන්, රාගයෙන්, ආශාවෙන් පෝෂණය වෙවි. පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ තණ්හාවෙන්, ආශාවෙන්, රාගයෙන් පෝෂණය වෙවි. එයාට පින්වතුනි දුකෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. එයා දකින්නේ ජීවිතයේ ඇත්ත. එයා ඇස කන නාසයේ දිව කය මනසේ සත්‍ය දකින්නේ නැහැ. මොකක්ද ඇස කන නාසයේ දිව කය මනසේ ඇත්ත? ඇස කන නාසයේ දිව කය මනසේ ඇත්ත මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. ඇස කියන්නේ අනිත්‍ය වූ දෙයක්. කන නාසයේ දිව කය මනස කියන්නේ අනිත්‍ය වූ දෙයක්. මේවා දුකට අයිති දේවල්. මේවා ආත්මයක් හැටියට තියෙන දේවල් නෙවෙයි. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්නේ නැති නිසා ඇසට ඇලෙනවා, කනට, නාසයට, දිවට, කයට, මනසට ඇලෙනවා. ඇලීමෙන් වාසය කරන දුක සකස් කරන සංසාරේ එහිම්මමයි කායික මානසික පීඩා විඳිනවා. චුට්ටක් අපි කියමු. හැබැයි යම් කිසි කෙනෙක් දැක්කනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඇසෙහි ඇත්ත දැක්කනම් මම ඔබට ඇසෙහි ඇත්ත දකින්න අනිත්‍යය කියන කාරණාව තේරෙන්න කරුණු කීපයක් පැහැදිලි කරලා පෙන්නන්න. උන අනිත්‍ය කියන දැන් අනිත්‍ය දැක්කොතින් අපිට ඒක උපකාර වෙනව ඉතර වෙන සංඥාසේ කරුණු ටිකක් කියලා දෙනවා. අද අපි හිතනවා භෞතික ලෝකයේ දියුණුවත් එක්ක තිබෙන්නා වූ ඇහැකට තිබෙන්නා වූ රූපයක් පේනවා කියලා. තිබෙන්නා වූ කනකට තිබෙන්නා වූ ශබ්දයක් ඇහෙනවා කියලා. පින්වතුනි නිකමට හිතලා බලන්න. ඔබ සමහර වෙලාවට ටීවී එකට බර අවධානය යොමු කරගෙන කෑම කන අවස්ථාවක් ගැන හිතන්න. උන් දැන් ඔබ ටීවී බලන ගමන් කෑම කන. කෑම කන අවස්ථාවක් ගැන හිතන්න. ඇහෙන් රූපයක් දකිනවා. බර අවධානයක් යොමු කරගෙන. සමහර අවස්ථා නැද්ද? කාපු කෑම මොනවද කියලා නොතේරෙන. දැන් දිව තිබුණා, රසය තිබුණා, කෑම තිබුණානේ. තේරුණේ නැහැනේ. එතකොට දිව තිබිලා රස දේවල් තිබුණාම ඒකෙන්ම නම් රසය තේරෙන්නේ. එවෙරෙත් රසය තේරෙන්නෙපාය. නමුත් තේරෙන්නේ නැහැ. සමහර අවස්ථා නැද්ද? ඔබේ ඇස් දෙක අරගෙන ඉඳි කවුරු හරි ඔබ ඉස්සරහ යනවා. ඒත් පේන්නේ නැති අවස්ථා. වෙන දේවල් හිත හිතා ඉන්නවා. ඉස්සරහින් යන කෙනා පෙනිලා නැහැ. එහෙම අවස්ථා නැද්ද? දැන් ඇහැට රූපයක් පේනකොට, ඇහැ ඉදිරියෙන් රූපයක් යනකොට පේන්නේ නැහැ. නමුත් පේන්නේ නැහැනේ. සමහර වෙලාවට අපි වෙන මානසිකාරවල ඉදදී කනක් තියෙනවා, සද්දෙකුත් ඇහෙනවා. දැන් හිතන්න දැන් අපි මේ බණ අහන වෙලාවේ සාදරක සාකච්ඡා වෙලාවේදී ඔරලෝසියේ සද්ද ඇහෙන්නේ නැති, ෆෑන් එක කරකැවෙන සද්ද ඇහෙන්නේ නැති, කුරුල්ල වඩන ශබ්ද ඇහෙන්නේ නැති, ලංකාවේ නම් වෙනත් ශබ්ද රැහියෝ දැන් මං ඉන්න කුටියේ ඇහෙන රැහියෝ වඩන ශබ්ද පරිසරේ වෙනත්. නමුත් ඇහෙන්නේ නැහැ. සද්දෙකුත් ඇහෙනවා. නමුත් ඇහෙන්නේ නැහැ. සමහරු කතා කරන වෙන වැඩක ඉන්න ඇහෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් නැද්ද? බලන්න එහෙමනම් පින්වතුනි හිතලා දැන් අපි ජීව විද්‍යාව භෞතික විද්‍යාව එක්ක ගත්තට පස්සේ ඇහක් තියෙනවනම් රූපය ඇහ ඉදිරියට ආවට පස්සේ රූපයක් පේන්න ඕනනේ. ජීව විද්‍යාත්මක එහෙන් භෞතික රූපයක් නම් පේන්නේ. ජීව විද්‍යාවේ භෞතික විද්‍යාවයි නම් මේ ක්‍රියාත්මක වෙන්නේ. ජීව විද්‍යාත්මක ඇහට භෞතික විද්‍යාත්මක රූපයක් නම් පේන්නේ. ඔය ජීවිද්‍යාත්මක ඇහැ ඉස්සරහට භෞතික විද්‍යාත්මක රූපයක් කියන එකක් ආවොතින් පේන්න ඕනනේ. එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. අන්න බුදුරජාණන් වහන්සේ ඊට එහා ගිපු ධර්මයක් වෙන්නවා. ඇහෙන් රූපයක් පේන තව ඊට වඩා දේවල් එකතු වෙන්නට ඕන. අපි ඇහැ කියන්නේ මොකටද? අපි ඇහැ කියන්නේ මස්තිකකට නේද? මම පුංචි කාරණාවක් කියන්නම්කො. මම ඇහැට ඇඟිල්ලෙන් ඇනගෙන බලන්න. මේ ඔබ ඇහැට ඇඟිල්ලෙන් ඇනගෙන බලන්න. ඔබට රූපයක් පේනවද, පහසක් දැනෙනවද කියලා? ඇඟට පහසක් නේද? ඉතින් ඇඟට නෙවෙයිනේ ඇන්නේ, ඇහැටනේ. එතකොට ඒ ඇහැ කිව්වේ මොකටද? කයට. එතකොට එතන ඇහැක් කියලාද? ඇහැක් වෙලා නැහැ. ඉතින් මේ ඔන්න තනකන් ටිකක් මේ කිව්වා. පිනුතුන්ට අදහස් තියෙනවා නම් අපි එකතු කරමු.
තිරුවන් සරණයි සමනාලි.
තිරුවන් සරණයි
සමනාතර. සංස්කාර කියන තැන විශේෂයෙන් අර චේතනා කරනවා කියන එක සංස්කාර කියලා විස්තර කරානේ. ඒ වුණා අර රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන ඒ පංච උපාදාන ස්කන්ධයම සංස්කාර විදිහට විග්‍රහ වෙනවා නේද සන්නද?
මොන වගේ තැනකද මහත්මයා ඒ සංස්කාර හැටියට විස්තර කරන්නේ? කජ්ජනීය සූත්‍රයේදී පෙන්නනවා සංකතේ අභිසංස්කරණය වෙනවා කියලා. රූපේ රූපයක් පිණිස රූපං රූපත්තා සංයුත්තනිකායි 3 පොතේ කජ්ජනීය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී පංච උපාදානස්කන්ධය කියලා නෙමෙයි රූප වේදනා සංඥා සංකාර කියන පහ. රූපං රූපත්තාය සංකතං අවිසංකරොත්ති. වේදනං වේදනත්තාය සංකතං අවිසංකරොත්ති. සංඥං සංඥත්තාය සංකතං අවිසංකරොත්ති. සංකාරං සංකාරත්තාය සංකතං අවිසංකරොත්ති. විඥානං විඥානත්තාය සංකතං අවිසංකරොත්ති इति තස්මා සංකාරාති උච්චති කියලා සඳහන් වෙනවා. එහෙම සඳහන් වෙනවා මහත්මයා කජ්ජනීය සූත්‍රයේ පංච උපාදානස්කන්ධයේ හැටියට නෙවෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ රූපය 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 පිණිස සකස් වූව විශේෂ
සර්ස්වන්මාස සුවන්මාංශ දැන් මුලින් ඉඳන් පෙන්නුව අපේ ධර්මයේ සුදුසු අවස්ථාවේදී ඇසීම සිදුවේ යුතුයි කිව්වා. ඇසීමේ වුවමනාකම තියෙන්න ඕනි කිව්වා. එතකොට තිරිසන් සතයි මායි අතර මේ වෙනසක් නෑ ධර්මයේ නොමැති නම් අපි දෙන්නම එක සමානයි වගේ අදහස පෙන්නුවා. එතකොට ආයතනයේ අරමුණක් ලැබුණ විට තිරිසන් සතයි මායි දෙන්නම එක විදිහටම ඒට ඇලෙනවා ගැටෙනවා. ඉච්ඡේසුන් වාසේ පැහැදිලිව පෙන්වලා දුන්නා. එතරතුන් වාසේ අර පංච උපාදානස්කන්ධේ සකස් වීමෙදී මේ ආයතන පහට අර රාග තණ්හාව රාගය ආශාව බැඳීම තිබීම නිසායි මේ පංච උපාදානස්කන්ධය සකස් වෙලා සසර සකස් වීම පිළිබඳව තුන් වාසේ මේ අවසාන වෙනකොට පෙන්වලා දුන්නා. එතකොට අර ආයතන පහේ අනිත්‍ය දැකීම ගැන එතන පොඩ්ඩක් සෝනද පොඩ්ඩක් තව පැහැදිලි කරලා දෙනවද? එතකන දිවනාසේ අනිත්‍ය දකිනවා නම් අපිට තණ්හාව සහ අවිද්‍යාවෙන් ගැලවීමේ වගේ අවස්ථාවක් වගේ තමයි මට තේරුනේ. එතන කොහොමද පැහැදිලි කරගන්නේ?
ඕ ඇත්තට මෙතන පහක් කියනවට වඩා තවත් මනස කියන එකත් එකතු වෙන්න ඕන පින්වත් මහත්මයා. එතකොට කයම අදාළ වෙනවා. ඇස කන නාසය දිව කය මන කියන හයේම අනිත්‍ය දැක්කොටින් ඔය මේ පංච උපාදානස්කන්ධය රැස් වෙලා පැවැත්මකට යන්නේ නැහැ කියන කාරණය මේ තමයි එතෙන්දී උස්මතු කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒතකොට එතෙන්දී අනිත්‍යයි කියලා කියන කාරණය මේ තමයි ඔබතුමා ප්‍රශ්නයක් ඇටියට ආවේ. දැන් අපි ඇත්තටම මේ පසුබිමනේ කතා කරගෙන ආවේ නේද? සූත්‍රයේ පසුබිම පසුබිම කතා කරගෙන දිගට ආවා. එහෙම පසුබිම කතා කරගෙන එනකොට ආපු ප්‍රශ්න මේ අපිට ආපු කාරණය තමයි ඇස කන නාසය දිව කය මන කියලා කියන්නේ ජීවිතයේ ඇත්ත හොයන්න. ඒ ඇත්ත හොයද්දී මේ ඇස කන නාසය දිව කය මන එතකොට එයාට සසරක් කියන එක ගොඩනැගෙන්නේ නැහැ කියන කාරණය තමයි ඉස්මතු වෙලා ආවේ. දැන් ඒකට පොන්චි විදියට මේ අපිට පොඩි අදහසක් ආවා. දැන් මේ ඇසේ අනිත්‍ය ගැන කතා කරද්දී දැන් අපි සමහර වෙලාවට අර දැන් ගත්තේ මේ පුංචි කාරණා ටිකක් කියලා දෙන්නම් කියලා පටන් ගත්තනේ. දැන් නේද? ඕ අන්න එතකොට මේ පුංචි කාරණා ටිකක් පෙන්වන්නම් කියලා කිව්වා. දැන් ඇහැ කියන කාරණේ දැන් අපි හිතන් ඉන්නවා භෞතික ලෝකයේ දෙයක් තියෙනවා ඇහැ කියලා ජීව විද්‍යාත්මක කාරණයක් තියෙනවා. ඔය දෙක හරිනම් එකතු වෙච්ච තැනදී රූප පේන්න ඕන කියන. නමුත් අපි ඇත්තටම භෞතික ඇහැ කියන එක දැන් ගොඩාක් දෙනෙක් ගිහිල්ලා හිර වෙන්නේ ඔය භෞතික විද්‍යා කාරණාවලයි ජීව විද්‍යාත්මක විඥානවාදී. ওই ටිකේ තමයි හිර වෙන්නේ. දැන් සමහර අය කියනවා දැන් අපි හිතමු මෙන්න මෙහෙම කාරණේ. දැන් අපි ලෝකයේ විස්තර කරන විදිහට මේ මොකද්ද ඇහැ කියලා කියන්නේ? දැන් ඇහැට පේන හැම දෙයක්ම මේ පුඩි හොඳ උදාහරණයක් අරන් කියන්නම්. දැන් ඇහැ කියලා කියන්නේ, ඇහැ කියලා කියන්නේ අපි කියන මේ මාංශ මස් කය මාංශ චක්ෂුෂය නම් අපිට නිදි ගියාට පස්සේ රූප පේනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට නිින්ද ගියාට පස්සේ ගොඩක් ශබ්ද තියෙනවා, එහෙනම් ඇහෙන්න ඕන. එහෙම එහෙනම් එහෙම වෙන්නේ නැහැ නේද? එතකොට නිින්ද ගියාට පස්සේ නේද මහත්මයා? දැන් ඇස කියලා කියන්නේ, අපි ඔය ඇස කියලා කියන්නේ මේ අපිට මේ මේ අපිට මේ තියෙන එක එකම නම්, එහෙනම් අපිට නිින්ද ගියාට පස්සේ මේ දැනෙන්න ඕන, මේ පේන්න ඕන. අපි දුන් සිහිය නැති වෙච්ච වෙලාවක් කියන ඒ වෙලාව ඇස් නැති වෙලා නැහනේ. එහෙනම් ශබ්ද ඇහෙන්නත් ඕන. එහෙනම් අපි ඔය කියන ඇහැ ද ඇහැ කියලා කියන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් අපි තුමු අපි කාට හරි නිින්ද ගියාට පස්සේ හොඳ හඳුන් කූරු සුවඳක් හඳුන් කූරක් දැනෙන දල්වල තියෙන. ඒක හොඳ හඳුන් කූරු කූරක් කූරක සුවඳක් දැනෙනකොට එක්ක අවධානය වෙනස් වෙලා තියෙනවනම් ඒත් හඳුන් පුර දැනෙන්නේ, සුවඳ දැනෙන්නේ. නිින්ද ගිහිල්ලා නම් ඒ දැනෙන්නෙත් නෑ. අපි
දැන් දැන් නිින්දෙදි කන් දෙක ඇරිලමනේ, අර අපේ කාමරේට කවුරු වෙවිලා කතා කරලා ගියත් ඒ ඒ දෙබස් අපිට දන්නේ නෑනේ අරම.
හරියට හරි දන්නේ නෑනේ නේද? අපිට මු නිින්දෙදි කවුරු හරි අපේ මේ කටේ මේ ටොෆියක් තියෙනවා, රසයිනේ නේද? දැන් ඔය කියන විදිහට මේ දිවයි රසයයි දෙකම දිවයි රසයයි දෙකම එකට එකතු වෙලා නේ නම් දැනෙන්න ඕන නේද? හොඳම උදාහරණය තමයි නිින්දන ගියත් බත් කන වෙලාවේ ටීවී බලනකොට ටීවී එකේ හොඳ අවධානයෙන් ටීවී එක දිහා බලන් ඉන්නවා. හැබැයි දිවයි රසයයි දෙකම දිවි ස්පර්ශය වෙනවා, එකට ගැටෙනවා. එහෙමනම් දිවද එහෙනම් රසද? ඊට පස්සේ කවුරු හරි කියන්න පුළුවන් එහෙනම් ඕක වෙන්නේ මේ මනස හිතින් තමයි මේක කරන්නේ කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මම අහනවා මෙහෙම ප්‍රශ්නයක්.
හරි. ඒකට හේතු හේතුන් කීපෙන් එකක් හෝ අඩු වුණොත් ඒ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ නේද?
ඒක තමයි. දැන් අපි හිතමු සමහර අය ගොඩාක් අය කියන දෙනේ මහත්මයා හිතේ කියලා කියනවනේ නේද? හිත. හිතම නම් ඕන දැන් මම මෙන්න මෙහෙම දෙයක් කරනවා දැන් හිතෙන් නම් හොඳට කන් දෙක වහලා හොඳට වහලා කවුරු කාට හරි කතා කරන්න කියලා කියනවා. එහෙනම් හිතෙන් නම් කරන්නේ එයා කිව්වේ මොකක්ද? එහෙම වුණොත් එහෙම කියන්න බෑනේ නේද?
ඔව්.
එහෙම නැත්තම් ඔන්න දැන් මේ මේ හිතෙන් නම් මේක කරන්නේ දැන් ඇස් දෙක වහගන්න කියලා දැන් ස්ක්‍රීන් එක පේනවනේ රංජිත් මහත්මයාට කියනවා යටම හරි පිටුවකට යන්න කියලා. යන්න එපා ගිහිල්ලා. ආ හිතෙන් නම් කියන්නේ ආ මෙන්න මේ දැන් රූපත් ඇවිල්ලා ඇස් දෙක වහලා හිතෙන් නම් කරන්නේ. එහෙනම් හිතෙන් නම් කියවනේ හිත හිතින් කියන කියලා. ඒත් බෑනේ. දැන් අපි ගොඩාක් දෙනෙක් වගේ විඥානවාදයෙන් ගිහිල්ලා නතර වෙන්නේ. එහෙමනම් දැන් ඔය භෞතික විද්‍යාවේ පැත්තට යන්නත් බෑ. ඒ වගේම අනිත් පැත්තට අපි විඥානවාදී මේක ඔක්කොම හිතින් කරන්නේ කියලා ඒ පැත්තට යන්න උත්සාහ දරනවා නේද? ඔනෝහම බලනකොට පොඩ්ඩක් හිතර බලනකොට දැන් සමහර වෙලාවට ඇහැ කියන්නේ කියලා දැන් අපිට හුරුයි. ඇහැට ඇන්නොතින් ඒක පහසක් දැනෙනවා. එහෙනම් ඒක ඇහැද? අපි ගොඩාක් දුරට භෞතික විද්‍යාව පැත්තෙන් එහෙම නැත්නම් ජීව විද්‍යාව පැත්තෙන් නැත්නම් විඥානවාදයක් එක්ක ඔන්නෝහම තැන්වලින් ගිහිල්ලා හිර වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ ඇහැ කියන්නේ මොකක්ද? දැන් අපි මේ ඇහැ කියන්නේ මොකක්ද කියන පැත්ත හොයන්න ඇත්තටම විචක්ෂණයකට ඒ පැත්තට යොමු වෙන්න ඕන. ඇත්තටම මේ ඒ කියන්නේ ඇහැ කියන්නේ මෙන්න මේකයි කියලා ඇත්තටම මහත්මයා මම උත්තරයක් දුන්නොතින් ඒක ඇත්ත වෙනවා. ආ තියෙන ඇහැ මෙන්න මෙහිමයි වෙන්නේ කියලා තියෙන ඇහැ හේතු නිසයි හටගන්නේ කියලා ඊපස්සේ ඇහැක් තියෙනවා ඒ තියෙන ඇහැ මෙන්න මෙහිමයි වෙන්නේ කියලා ඊට ඇහැ කියන ඵලයට ස්ථිර හේතු වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. අපි ඊට පස්සේ මේ තියෙන ඇහැට තියෙන ඵලයක් හැටියට ඇහැ සකස් වෙන හේතු මෙන්න මේවයි කියලා හේතු නිත්‍ය වෙන්නත් පුළුවන්. අපි ගොඩාක් දෙනෙක් අන්නේ ඒ වගේ තැන්වලු දිහිල නතර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මහත්මයා කියන පැත්ත හේතු තියෙන්න ඕන තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන්ම පෙන්නන්නේ මේ දැන් ඉමස්මින් සතේ ඉදන් ඔති ආදී තැන්වලදී මුලින්ම හේතු පැත්ත තමයි අනිත්‍ය පෙන්නන්නේ. නේද? අනිත්‍යක බුදුරජාණන් වහන්සේ පෙන්වන හේතුඵල ධමකුත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පටිච්ච සමුප්පාදය, පටිච්ච සමුප්පන්න ධර්මය විතරයි පෙන්වන්නේ. එතකොට පටිච්ච සමුප්පන්න ධර්මය කියලා කියනකොට ධර්මතාවයක් ස්වභාවයක් ප්‍රත්‍යයෙන් උපන් කියන පැත්තට. ඒක ප්‍රත්‍ය විතරක් ස්ථිර වෙන්න
කියන්නේ. සන්නත එතෙන්දී හේතු උනත් මේ ස්ථිරව තියෙන දෙයක් වශයෙන් ප්‍රකාශ කරන්න විදිහක් නැහැ. එයත් ඒ මොහොතේ සකස් වීමක් අර මායාවක් මිරිඟුවක් ආකාරයෙන් සකස් වීමක් වගේද සෝන්වසේ පෙන්වන්නේ?
මායාවක් මිරිඟුවක් විදියට දැන් මායාවක් මිරිඟුවක් කියලා කියනකොට මේකේ මේ බැහැගන්න ඉඩක් නැහැ නේද මහත්මයා? අන්න එතකොට මෙන්න මේක දැන් මායාවක් නැත්නම් මිරිඟුවක් කියලා කියනකොට මායාවක් මිරිඟුවක් කියලා කතා කරනකොටම මායාවක මායාවක් කියලා හරි මිරිඟුවක් කියලා හරි පිහිටන්නම බෑනේ නේද? ඒ වගේ නේද? ඔව් පිහිටන්නම බෑනේ. අන්න ඒ වගේ මේ දැන් ඒ ටික පෙන්නන්නේ මායාව පෙන්නන්නේ විඥාණයට, මිරිඟුව පෙන්නන්නේ සංඥාවට නේද? මායූපමංච විඥාන නේ මායූපමංච විඥාන මරිචුකූපමා සංඥා. ඉතින් අර ඒ විදිහට ඒක මේ හැබැයි විචක්ෂණයක ඵලයක් හැටියට එන වැටහීමක් තමයි ඒක. හැබැයි වේලාසලින් ඔක මේක මායාවක් මිරිඟුවක් ද කියලා දාගත්තොත් අපිට මුංචි වැරදීමක් වෙන්නත් ඉඩ තියෙනවා මහත්මයා. ඒකත් පොඩි අවධානයක් තියාගන්න ඕන. ඒක මේ ඒක අර දැන් ඔය පේන සූත්‍රයේදී නැත්නම් පේන පින්ඩූපම සූත්‍රයේදී පෙන්නන්නේ අපි නැත්නම් අපි ගොඩාක් දුරට මහත්මයා යනවනේ මේක මායාවක්, මේක මිරිඟුවක්, මේක කෙසෙල් ගහ කාරටුවක් වෙනවා වගේ, මේක තියපු පුලක්, මේක පෙන පිඩක්. ඒක මේ තස්සතං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්කතෝ. ඒ කියන්නේ කවුරු හරි දකිද්දි යෝනිසෝ උපපරීක්ෂණයක් කරද්දි, කියන්නේ විචක්ෂණයක් කරද්දි දැක්මක භාවිතයකදී එන වැටහීමක් තමයි ඔය මම කියන හදන එක පැහැදිලි ඇති
මම. ඒක ඇතුළත අපිට දේ ඇඳි ඉරක් ආසේ ඇඳි රේඛාවක් වගේ, ඒ කියන්නේ උදාහරණ පනෝප ගමම ආයිත් අපි ස්ථිර දෙයකට බැඳනවා වගේ දේ සෝනවා.
හරියට හරි. අන්න හරි. මොකද මහත්මයා ගොඩක් අය දැන් හුරු වෙනා තියෙනවා ආමේ ජීවිතේ නිකන් මේකේ හිල්ගහකාරටුවක් වෙනවා වගේ. ඊට පස්සේ මේ මිරිඟුවක් වගේ, මායාවක් වගේ, මැජික් එකක් වගේ ඇත්ත දැක්කොත්. හැබැයි අර උත්තරයක් එනවා, උත්තරයක් ආවට මේක මේ උත්තරය ආවට ක්‍රමයේ ඉන්නේ නැහැ. අර විචක්ෂණය කරන පැත්තට තල්ලු වෙලා යන්නේ නැහැ.
ඒ කියන්නේ දෙයක් නැහැ කියන්න ගිහලා දෙයක් ලැබිලා.
අන්න හරි. හරියටම හරි. දෙයක් නැහැ කියන ගිහලා දෙයක් ලැබිලා. ඒ කියන්නේ හරියටම හරි. නැති බවක් හම්බ වෙනවා. දැන් ගොඩාක් ඔය භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීපු උපමා නේද? පේන පින්දුකම සූත්‍රය ආදී උපමා ගොඩාක් දෙනෙක් හරි. දැන් ධර්මයේ ඇහෙනවනේ. උත්තර තියෙනවා. හැබැයි ක්‍රමය ඉස්මතු වෙලා නැහැ. කෙනෙක් අර විචක්ෂණය කරනවා කියන පැත්තට යන්නේ නැහැ. ඒ මොනෝතින් හරි අපරාධයක් වෙන්නේ. ඒක ගොඩාක් දුරට මතුවෙන ප්‍රශ්නයක් ඒක මහත්මයා. ඒක මේ ඒ නිසා අර දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මය ඇහුනට පස්සේ යෝනිසෝ මනසිකාරයක්නේ. දැන් යෝනිසෝ දැන් කල්යාණ මිත්‍රයෙක් ප්‍රේම වීමක්, සද්ධර්මය ශ්‍රවණය කිරීමක්, යෝන් ඒ ඔස්සේ යෝනිසෝ යෝනිසෝ මනසිකාරයක් නොකර ධර්මානුධර්ම ප්‍රතිපදාව හැටියට විතර්කයකින් බහිනවා. අන්න එතකොට වැරදිනවා නේද? නෑ කියන එක දැන් මහත්මයා හරි ලස්සනට ඒ කාරණේ කිව්වේ. නෑ කියන ගිහිල්ලා ඒක ඇත්තක් කියලා. අන්න එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. උත්තරේ තියෙනවා හැබැයි ක්‍රමේ නෑ. නේද? හරි වටින තැන බොහොම වටිනෝ ඒ අදහස.
ඔව් ඒතකොට දැන් ස්වාමීන් වහන්සේ දැන් මෙතන අපි දැන් පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලිය සිදු වෙනකොට දැන් දෙයක් ලැබුණොත් ඒතර ලැබිච්ච දේ නැති කිරීම ලැබිච්ච දේ අනිත්‍ය කිරීමට එහා ගිහිල්ලා අපි පෙනීම ඇසීම දැකීමම මෙතන අපේ මේ අවිද්‍යාව නිසා සිදුවීමක් වශයෙන් අපිට ගන්න බැරි ස්වාමීන් වහන්සේ.
ඔව් ඒක හරි. දැන් මෙතනදී දැන් මේ සූත්‍රයේ ඉස්සරහට තියෙන මහා සලායතන සූත්‍රය ඇසකන චක්කුම් බිකවේ අජානං අපස්සං යථා භූතං. ඇස මේ අපි හිතමු එකගම ඇස චක්කුම් බිකවේ අජානං නොදන්න නිසා අජානං අපස්සං නොදකින නිසා යථා භූතං. යථාර්ථය නොදකින නිසා තමයි මත්ෙහි පංච උපාදානස්කන්ධය රැස් වෙන්නේ කියලා කියනවා. එහෙනම් ඇස කන නාසය දිව කය මන පිරිසිඳ දැක්ක තැන අන්න පංච උපාදානස්කන්ධයට සකස් වෙන ඉඩක් නැති වෙනවා. ඒ නිසා දැන් ඒක හරි. එතකොට අපි හුරු වෙන්න ඕන සංකල්ප වලට යන්නේ නැතුව ඇස කියන කාරණය පිරිසිඳ දකින්න යොමු වෙන තමයි අවශ්‍ය වෙන්නේ. මහත්මයා කියපු කාරණේ හරි. මම හිතන්නේ තා චුට්ටක් අපි ඉස්සරහට කතා කරගෙන
යමු
නේද? එතකොට අපිට මේක හොඳ අදහස් කාරණා ටිකක් ලැබෙන්න පුළුවන් නේ. දැන් අපි කිව්ව දැන් ඇහැ මොකද්ද කියලා මේ වෙන්නේ කය තමයි අන්නොත්
අවසරයි සයිනස් පොඩි දෙයක් අහන්නද මම?
හොඳයි අම්ම.
දැන් මෙතන කියලා තියෙනවා නේද අර ඇහත් කියන්නේ මස් කැලක් ඇත්තට මේක ඉදිරියට රූපයක් ආවට අපිට ඒක පේන්නේ නැහැ කියලා දැන් මෙතන කියලා තියනවානේ සායනාසි. දැන් අපි ඇහැට ඇඟිල්ලක් ඇන්නොත් හරි ඇහැට රොඩක් හරි ගියොත් අපිට එතන පහසක් නේ දැනෙන්නේ. එතකොට ඒ පහස දැනනවා කියන එක කයට තමයි දැනෙන්නේ කියලා. එතකොට අපිට එතනදී කයට දැනෙන්න නම් අපිට එතකොට එතනදී කාය විඥානයක් නේද එන්න ඕනේ කයට දැනෙන්න නම් නේද සොයිනස්?
අන්න ඒක තමයි. දැන් අපි ගමු අපි ඇහැ කියලා දැන් මේ දැන් ස්වාමීන් වහන්සේ තාම මූලික වශයෙන් පෙන්නගෙන ඉන්නේ පිරිසක කියලා දෙනවා ඇහැ කියලා හිතන්නේ වැරද්ද.
වැරද්ද.
දැන් අපි ඇහැ කියන මේ මස් ගුලියට ඇහැ කියලා දාගත්ත එකේ වැරද්ද තමයි මේ පෙන්නගෙන ඉන්නේ.
ඇහක් කියලා නෑනේ සානස්. අපිට ඇහක් උපදින්නෙත් මොනහරි අරමුණක් එන්න ඕනේනේ. එතකොට තමයි අපිට ඇහක් එතන උපදින්නේ. නැත්නම් අපිට ඇහක් කියලා දෙයක් නැහැනේ නේද සානස්? මත්නනේ මං හිතුව විදිහ හරිද කියලා.
ඔව් ඔව් ඇහක් කියලා කියන්නේ බෑ. ඇස් අපි කිව්ව ඇස් දෙක පියාගත්තට පස්සේ ඒ පෙනීමක් කියන කාරණේ කිසිම තුවක් වෙන්නේ නැහැ නේද අම්ම?
ඒ සානස් හේ.
හැබැයි ඇහ අරගෙන හිටියා මේ නේද අපේ ඉස්සරහෙන් ගිහින් තියෙන සමහර දේවල්.
ඔව් එහේ. අපිට කොච්චර දේවල් දැන් අපි ගම් කොහේ හරි යනකොට අපිට කොච්චර දේවල් මේ පව් වෙනවද අපිට ඒව දකින්නේ නැහැනේ.
නැහැනේ. හරියටම හරි. හරියටම හරි. ඒ නිසා දැන් මේ කියාගෙන යන්නේ අපි ඇහැයි කියලා හිතාගෙන ඉන්න එක, කනේ කියලා හිතාගෙන ඉන්න එක, නාසයයි කියලා හිතාගෙන ඉන්න එක, දිවයි මනයි කියලා හිතාගෙන දැන් හොඳම ලස්සනම උදාහරණ තමයි ඔය ටීවී බලමින් බත් කන උදාහරණනේ.
එහේ දැන් අර අනාමිතක සොයනාස් දැන් අපිට දැන් අපි මේ ඇත්තටම අපි ජීවත් වෙන කියන්නේ මේ ඇහැ කන නාස් ඒ වයින් ඔක්කොම ගන්න අරමුණනේ. දැන් ඇත්තටම අපිට එහෙම දේවල් නැහැ කියලා හිතුවත් දැන් ඉතින් අපිට මමයි කියලා කෙනෙකුත් නැහැ කියලා හිතන්න.
නැහැ කියලා කියන්නත් බෑ. එහෙනම් ඉතින් ඒක වැරද්ද.
නෑ එතකොට අපි සාමාන්‍ය ජීවත් වෙනවා කියලා කියන්නේ මේ පස් ඉඳුරන් පහතෝ ඒ ඒක මමනේ ඒවට ගන්න අර ඔකමනේ අපි කරන්නේ ජීවත් වෙනවා කියලා. එතකොට අපිට දැන් එහෙම දෙයක් නෑයි කියලා හිතනවනම් ඉතින් ඒතර මම කියන කෙනෙකුත් නෑයි කියලා තමයි මට වන්න මම හිතපු විදිය ඒ සාමස්.
ඔව් නෑ කියලා කියන්න නෑ කියලා කියන්න බෑ. එතකොට මේ මං අහන්නේ මේ මා මේ සායනාස ටික කතා කරන්නේ කවුද කියලා අහනවා. එතකොට යෝනා කියලා අම්මු කෙනෙක් නැද්ද?
ඉන්නවනේ සා
නෑ කිව්වොත් එක අන්තයකට ගිහිල්ලා ආපවර 11 ආකාරයට හව් වෙලා අයිත් සසනට එකතු වෙනවා වගේ නේ.
ඔව් ඔව් අනිවාර්යෙන් ඉන්නවා කියලා කිව්වත් නේද සාසතවාදී ඉන්නවා තියෙනවා නෑ කිව්වොත් උච්ඡේදවාදී
ස්වාමින්වහන්ස.
ඔව්
ස්වාමින්වහන්ස පොඩි ප්‍රශ්නයක් අහන්න අවසරද?
හොඳයි
ස්වාමීන් වහන්සේ. මෙතන දැන් ඇස ගැන කතා කරා. ඒ කියන්නේ ඒකීයත්වය ගරු අලව්වි ස්වාමීන් වහන්සේ කියන විදිහට ඒකීයත්වයක් කිසිම වෙලාවක ඒකීයත්වයෙන් කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රත්‍ය එකතු වෙලයි ඇති වෙන්නේ. ඒ කියන්නේ විඥාණය නැතුව වහන්සේ දැන් විස්තර කළ පරිදි විඥාණයත් රූපයත් ඇසක් මේ තුන ප්‍රත්‍ය වශයෙන් තුන එකතු වූ කල පස්සේ හේතු කොටගෙන වේදනාවක් හෝ එහෙම නැතිනම් පංච උපාදාන ස්කන්ධයක් ඉපදුනා මං ස්වාමීන් වහන්සේගේ දේශනයක් කියෙව්වා ත්‍රිලක්ෂණේ භාවනාවට කියලා. මේ වහන්සේ කියන කරුණු සේරම ඒකේ හොඳට විස්තර වුණා. ඒ අනුව මම හිතුවා මේ මගේ අදහස. එතකොට එතන විස්තර කරනවා මේ ඒ කියන්නේ එකක් තදිව අරගන්න බැහැ. මේක ප්‍රත්‍යේ ඉපදිලා එතන එතනම ඒක නිරුද්ධ වුණාම මොකද ඇස කියන එක එතන නිරුද්ධ වෙනවා. ඊළඟට ඇස හේතුවෙන් අපි රූපය දැක්කාම ඒ රූපය ඔස්සේ හිත ක්‍රියාත්මක වෙමින් අර ඒ පංච උපාදාන ස්කන්ධ ඉපදිනවා. උදාහරණයක් කිව්වොත් ඒ ස්වාමීන් වහන්සේ දෙන උදාහරණයක් ගත්තොත් ගරු ස්වාමීන් වහන්සේ දෙන රසය උපමා කරගෙන ස්වාමීන් වහන්සේ කියන රසය කියපු ගවල් රසත් එක්කම ඒ කියන්නේ මේ තුන එකතු වෙලා රසය උපදුනා. රසය උපචිත ගවල් බැවෙනවා කෙහෙල් ගෙඩියක්. එතකොට අතින් ඇල්ලුව තද ගතිය අර පංච උපාදානස්කන්ධී කියන මේ සංඥාව. එතකොට කෙහෙල් ගෙඩිය කියන සංඥාව රූප වේදනා සංඥා. එතකොට සංස්කරණය මේක රසයි සංස්කරණයක් ඇතිවන රූප වේදනා සංඥා සංකාර මේ ඔක්කොම විචාරය. අන්න එහෙමයි අර පංච උපාදානස්කන්ධය කියන එක එහෙම හැතුණාම ඊට පස්සේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ඒක අනිත්‍ය වශයෙන් බලන හැටි. දැන් කැස්තික වහගෙන කල්පනා කරනකොට අපි කලින් එකතු වුණේ මේ පත්‍ය තුන එකතු වීමෙන්. يعني දෙයයි දිවයි විඥානය ඒ තුන නෙවෙයි. දැන් ඊළඟට ඒක හිමම නිරුද්ධ වෙලා ඒක භාවනා කරනකොට දැනෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් මේක ප්‍රගුණ කරන්න කියනවා. මේක දැනුමකට සීමා නොකර මේ භාවනාවෙන් තමගේ අත්දැකීමෙන් මේක අත්දකින්න කියලා හොඳට තේරෙනවා. බොහොම සියුම්ව අර තුනම නිරුද්ධ වෙලා ඇත්ත ප්‍රත්‍ය ඉවරයි. දැන් තියෙන්නේ අර පංච උපාදානස්කන්ධයෙන් අපතුල ඇති වෙන මේ වය එක. දැන් ඒ පත්‍යෙන් උපන් දේ මේ පංච උපාදාන ස්කන්ධය ඒකත් අනිත්‍යයි. දැන් මේක හොද්දට මම ඊයේ මුළු දවසම මගේ අත්දැකීම් ඒක බලනකොට උත්පාදේ සහ නිරෝධය ඒ කියන්නේ උන්වහන්සේ උභහන්සිලා කියන අන්තිමට සබුදුග්ගේ ධර්මය අනුව ඉපදෙන හැටි දැක්කොත් මේ පත්‍යෙන් නිරෝධය එතනම ඒක හොයන්න දෙයක් නෑ. ඒ සත්‍යතාවය ඒ කියන්නේ මම හිතන විදිහට මට වැටහෙන විදිහට ස්වාමීන් වහන්සේ මේක අත්දැකීමෙන් අපි දැනුමකට කොටු කරගන්න නැතුව අත්දැකීමෙන් මේක භුක්ති විඳිනකොට භාවනාවක් වශයෙන් ඒක පස්සේ පුරුදු වුණා බුදුහාසී කියනවා. ඒක නිකම්ම අනිත්‍ය කියන එක නිකම් ඔළුවට එනවා. අනිත් අර ඔක්කොම අර ඒක පුරුදු කරන්න ඕනි කියලා. ඉතින් මට හිතෙන විදිහට එහෙම කරොත් ඒ ප්‍රශ්නෙට තව ටිකක් පිළිතුරක් ලැබෙනවද ස්වාමීන් වහන්සේ? මම කියන්නේ
හරි අම්ම කොහෙද ඉන්නේ? ලංකාවේද ඉන්නේ වෙනත් රටකද? වෙනත් රටකද?
මම ඉන්නේ ඇමරිකාවේ ස්වාමීන් වහන්සේ. ඔව්.
හරි. අර මොනව හරි රැකියාවක් කරනවද අම්ම?
මම ඇවිල්ලා මේ ආබාධිත ළමින් ටුගඩන ගුරුවරියක් ස්වාමීන් වහන්සේ.
ගුරුවරියක් හරි හොඳයි. මම මේ කියන්නේ පෞද්ගලික තොරතුරු දැනගන්න නෙවෙයි, මට අවශ්‍ය කාරණේ හොඳයි. මෙහෙම කරොත්ින් හරි, මෙහෙම කතා කරොත්ින් අම්මා, මේ අම්මා සාමාන්‍යයෙන් උගන්නන විෂයත් මට කියන්නකෝ.
මම උගන්නන විෂය ඇත්තටම මේ මට සිංහල වචන හොයන්න ඕනේ. ප්‍රීස්කූල් පෙර පෙර අවුරුදු 4-5 අතර ළමයි මේ රටේනවා. ක්‍රමයක් තියෙනවා මේ ඒ ළමයි මුලින්දලාම ඒගොල්ලෝ සමාජයට මේ හෙල්ති ළමයිව මේ කියන්නේ සෞඛ්‍ය කියන්නේ හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ ළමයිගේ ආබාධ මොනවද තියෙද? සමහරට ලැන්ග්වේජ් ඩිෆිකල්ටිස් තියෙනවා, සමහරට සෝෂල් ඩිෆිකල්ටිස් තියෙනවා, සමහරට ඒගොල්ලන්ට මේ අත්වල කියන්නේ ඇඟිලි එහෙම ඒගොල්ලන්ගේ එක එක ඩිෆිකල්ටිස් තියෙනවා. ඉතින් ඒවලට ස්පෙෂලයිස් ටීචර්ස් ලා ඉන්නවා. ඒගොල්ලන්ව ට්‍රේන් කරලා මෙහෙ තියෙනවා මේ ඒගොල්ලන් හදනවා මේවා එකක් ක්‍රමයක්. එකට IEP රිපෝර්ට් එක කියන්නේ මේ රිපෝර්ට් එක අනුව අවුරුද්ද ඇතුළත ඒ ළමයා සෑහෙන මට්ටමකට ගේන්න ඕනේ ටීචර්. එහෙම ටීචර් කෙනෙක් තමයි අව. එතකොට ඒක එහෙම ගුරුවරියක්. ඉතින් ඒ ළමයි හරිම සතුටුයි මට මේ මොකද මගේ අවංකවේ මගේ දැකියාව මේ කරන නිසා ළමයිට මේ ලොකු දියුණුවක්. ඉතින් දෙමව්පියන්ගෙන් හැමෝගෙම ඉතින් ඒව මට ඇති වැඩක් නෑ. මේ ඒ වගේ මගේ ඔළුවට ගණන් ගන්න නෑ. ප්‍රසාදයක් ආවත් අප්‍රසාදයක් ආවත් ඒ ලෝක සභාවයි මන් දන්නෝ. නමුත් ඉතින් මගේ හිතට සතුටක් තියෙනවා එහෙම ලෝකෙට මේ යම් කිසි දෙයක් කරනවායි කියලා. මේ රැකියාව වශයෙන් කරන නමුත් ඒ විස්තරය
ප්‍රමාණ හොඳටම ඇති, හොඳටම හොඳයි. දැන් ඒකට අම මෙන්න මෙහෙම කාරණයක්. දැන් ඔය ළමයින්ට යම් කිසි දැන් ඒ කියන්නේ ඒ දරුවන්ගේ හසුරුතාවය හැකියාව හදන්න මේ කියන්නේ යම් කිසි ක්‍රමවේදයක් තියෙනවනේ. ඔන්නෝ ක්‍රමවේදය පිළිබඳව දැන් අම්මා හොඳටම හැදෑරීමක් කරානේ, හදාරලා දැන් ඒ හදාරපු ඒ පිළිබඳව ඇත්තටම ලංකාවේ ඉඳලානේ යන්නේ නැත්තේ. එතකොට ඊට පස්සේ දැන් එහෙ ගියාට පස්සේ දැන් ඒ කියන්නේ පෙරපාසල් ගුරුවරියක් වෙන්න ඇත්තටම ලොකු ළමයිට කිව්වට පස්සේ හා හරි පා හරි ඒක විෂය කියද තේරෙනවා. පුංචි ළමයිට ගණනවා කියලා කියන්නේ ඒක පුදුම කාරණයක්.
ඒක
විශේෂ හැකියාවක් තියෙන ඕනේ. ඇත්තටම මම අහන්නේ අම්මා ඔය කාරණේ මූලික වශයෙන් ඉගෙන ගන්න සිද්ධ වුණා නේද?
ඕ ඉස්කෝලේ ගිහිල්ලා ට්‍රයිල් සයිකොලොජි මේක මේ පොඩි ළමයි කියලා නෙමෙයි සාල ඉගෙනීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ආවට ගියාට බෑ. නැත්තම් කොහොමද ළමයිගේ ට්‍රයිල් සයිකොලොජි එක ළමයිගේ මනස වැඩ කරන්නේ? මේ බුද්ධ ධර්මයේ ගොඩාක් උපකාරුණා. මේකට ලොකුම නම්බර් 1 මේකේ තියෙන විශාලම වැදගත්කම කරුණාව. මේ ළමයි කෙරෙහි දක්වන ආදරයෙන් මේ ළමයිව බද්දා ගන්න පුළුවන්. අර විඥාන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් ආදරේ අපිට මේ ධර්මයේ දේශනා කළා වගේ බුද්ධ ධර්මයෙන් ගොඩාක් දේවල් කියන්නේ ඒක අසාමාන්‍යයි මේ රටවල ධර්මයේ core Buddhist doctrine එක මේ rituals නෙවෙයි. rituals මම කියන්නේ important නෑ කියලා. ඒක තමයි මිනිස්සු පටන් ගන්න ඕනේ. නමුත් අර බුද්ධ ධර්මයේ අපි දැන් කතා කරන්නේ මේ ගැඹුරු ධර්මය මේකේ ජීවිතයට කොච්චර කියන්නේ සහනයක් වෙනවද කියන එක ස්වාමීන් වහන්සේ ඒක කියන්නේ මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේක දැනුමකට සීමා කරොත් අර උභහන්සේ කිව්වා වගේ අර බුදුජාන් වහන්සේ උපමාවල් දෙනවා. අර
විඥානයේ ස්වාමීන් වහන්සේ වෙනකම් කරුණක් පෙන්වන්න උත්සාහ කරන්නේ.
හරි. දැන් මම අම්මා දැන් ඇත්තටම අම්මට සිද්ධ වුණා නේද ළමයිට උගන්වන්න ඉගෙන ගන්න සිද්ධ වුණා නේද මූලික වශයෙන්? උගන්නන්න ඉගෙන ගන්න සිද්ධ වුණානේ මූලික වශයෙන්. ඒ ඉගෙන ගැනීම ඇත්තටම මේ ඒ ළමයිට අඩුවෙන් දීලා හරියන්නේ
නැහැ.
වැඩියෙන් දුන්න කියලා ප්‍රමාණය ඉක්මවල හරියන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට දෙන්න අම්මට සිද්ධ වුණා නේද? ඔක ලොකු ඉගෙන ගැනීම මූලික වශයෙන් හරියටම හැදෑරීමක් කරන්න සිද්ධ වුණා නේද?
එහෙමයි.
හරි. ඒ කියන්නේ මේ වෙලා පුදුම හැදෑරීමක් කරන්න වුණානේ. ලේසි නෑ පුංචි ළමයිට උගන්වන්න. එහෙමයි
සාරා.
ඊට පස්සේ ඒ
ඉගෙන ගන්න නොටිෆිකේෂන් දරව කියන්නේ ඔබ හන්සි කියන උත්තරේ අහන ප්‍රශ්නෙට උත්තරය.
එතකොට ඒ මූලික වශයෙන් හැදෑරීම නිවැරදිව කරන්න වෙනවනේ. හැබැයි ඒ ඉගෙනගත්ත දේවල් ගොඩාක්ම ඒ ඉගෙනගත්ත කාරණාවන් මේ ඒ ඉගෙනගත්ත කාරණාවල් ප්‍රායෝගිකව කරද්දි තමයි ඇත්තටම මේ සිද්ධාන්ත මේ ප්‍රායෝගිකත්වයට තමයි ගොඩාක් උපකාර වුණේ. හැබැයි සිද්ධාන්ත ටික නැතුව ප්‍රායෝගික ටික කරන්නත් බැහැ නේද?
එහෙමයි සංරස් අනිවාර්යයි.
අනිවාර්යෙන්. එහෙනම් අම්ම දැන් ඔය අපි අනිත්‍ය කියන කාරණේ වුණත් අපි දැන් මේ ධර්මීය පැත්තට ඔක අම්මගේ ජීවිතේ ඇසුරු කරගෙන දැන් මේ කාරණේ ගත්තට පස්සේ ඉස්සෙල්ලාම මේ භාග්‍යතුන් වහන්සේ මේක සුතේ පිරිසිදු කරගන්න කියන කියනවා. ඒ කියන්නේ සුතේ පිරිසිදු කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියපු දීපු පණිවිඩේ අඩු කරන්නේ වැඩි කරන්නේ නැතුව වෙනස් කරන්නේ නැතුව නිවරදිතාවය නිර්වද්‍යව අහගන්න කියලා කියනවා. හරියට හරි. අන්න ඒ අහගත්ත කාරණය ඊට පස්සේ අපිට ඔන්න මේ ප්‍රගුණ කිරීමක් කියන පැත්තට යා යුතුයි. දැන් අම්ම දැන් ඉගෙනගත්ත කාරණාවල් දැන් ප්‍රායෝගිකව කරනෝනේ. දැන් ආයි ආපහුත් ආයි ඉගෙන ගන්න ඕන නෑ. ඉගෙන ගත්ත දේවල් තමයි දැන් මේ ප්‍රායෝගිකව කරගෙන යන්නේ. ආයි දැන් අපි නිදර්ශනයක් ගත්තොත් දැන් මම එකයි අම්මගෙන් තොරතුරු නිකමට මම ඇහුවේ
මම දැනගත්ත කෙනෙක් මට I understood
අපේ කටවහර තියෙනවා අර මේ වචන හතරක් තියෙනවා මේ දැකපුරුද්ද දැනපුරුද්ද කලපුරුද්ද පළපුරුද්ද කියලා. දැකපුරුද්ද සමහර දිනාට තියෙනවා සමහර කාරණාවක් දකිනවා
එහෙමයිද?
දැක්කට පස්සේ දැන් දැක්ක පමණින් ඒක පිළිබඳව අපි දැනගන්නේ නැහැ. මොන දැන් අපි මොකද කරන්නේ? දැන් තමයි ට ගණන ඇති අපි මෙහෙමයි කියලා දැකලා තියෙනවා. ඊපස්සේ කොහොමද කරන්නේ කියලා මේක දැනගත්ත හොඳට වපසරිය හාත්පසින් ඉගෙන ගත්තා. හැබැයි ඉගෙන ගත්තට දැනගත්ත දැක්ක පමණින් දැනගන්නේ නැහැ. හැබැයි දැක්ක පමණින් දැනගත්ත පමණින් කරන්න යන්නේ නැහැ. හැබැයි කරන්න ඕන. අන්න කරද්දි තමයි මේකේ තියෙන අඩුපාඩුකම් එනවා. ඒව හසකස් කරගන්නවා. හරි දේවල් තියෙනවා ඒව තව තීව්‍ර වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? කලපුරුද්දක් බවට පත් වෙනවා. කලපුරුද්ද පළපුරුද්දක් බවට පත් වෙනවා. දැන් කරලා එක පළපුරුද්දක් වෙනවා. දැන් අන්න ඒ වගේ තමයි අම්මා මේ මූලික වශයෙන් අපි දහමේ සුතය කියන දේ සුතය පිරිසිදු කරගන්නවා කියන්නේ මේ අහන කාරණා මූලික වශයෙන් ගලපන්න යන්නේ නැතුව කියන විදිහටම ඉගෙන ගැනීම කරන්නේ. ශ්‍රද්ධාවෙන් හරියට
අලානි ස්වාමීන් වහන්සේ සගරු ස්වාමීන් වහන්සේ කියන පරිදිම තමයි මම ෆලෝ කරන්නේ.
හරි
කල්පනාක්වත් එහාට යන්න කරන්නේ.
හරි එතකොට ඒක හරියටම ඉගෙනගෙන ඒක ප්‍රායෝගිකත්වයට ගන්නවා. අනේ ප්‍රායෝගිකත්වයට ගන්නකොට කලපුරුද්ද කරන පැත්තට එනකොට මොකද වෙන්නේ? අනේ ඉවෙම දැන් අනිත්‍ය කියන වචනේ ආයි මේ කියන්නේ පළපුරුද්දට හැටියට ඒක භාවිතයට ඉස්සරහට එනවා.
නේ ඒ දැනෙනවා. ඒක හරි පුදුමයි. ඒක දැනෙන්න ඕනේ. මේක මේ ඉගෙනගත්ත දේ නෙවෙයි, ඒක දැනෙනකොට ඒක ප්‍රසේකුත් තියෙනවා. ස්වාමීන් වහන්සේ තව කරුණක් ඒකට එක්තු කළහඳ ඒ අනිත්‍ය දැන් ගරු ස්වාමීන් වහන්සේ කියනවා අර 11 ආකාරයට පංච උපාදානස්කන්ධේ බලන්නේ නැතුව ඒවා ගොරෝසු වැඩි අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් පමණක්. දැන් හැබැයි ස්වාමීන් වහන්සේ මම ඕකට වන්සලා ගොඩාක් මේ ධර්මයේ හොයලා අන්තිමට මේ ගරු උතුමාණන් වහන්සේ මට මුණ ගැහුණා. මට මේක දැන් දන්නවා මේක හරියටම මේක තමයි බුද්ධ ධර්මයේ කියන එක. නමුත් මම ඒකට දෙකක් එකතු කරනවා ස්වාමීන් වහන්සේ. එකතු කරනකොට එකතු වෙනවා. පලෝක ධම්ම කියන එක මේක කැඩි එක යන ගතිය මේ පංච උපාදානස්කන්ධේ මේ කැඩි විදි යන එක මට ඔළුවට නිකම් වෙන්නේ එකක් වගේ කරන එකන්නේ. අනිතක ශුද්ධි දර්ශනෙට යනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ශුද්ධ දර්ශනෙට ගියාම මට ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ශුන්‍යතාවේ මම විඳින්නේ නෑ. ඒක මේ සකස් වීමක් කියලා එකක් මම හිතනවා. මේ ශුන්‍යතාවේ කියන එක ඔබ හැමදේම මේ සකස් වීමෙන්ම ලැබිච්ච දෙයක්. ඒකේ හැබැයි ඕන තරම් වෙලා ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක ඒක ඉබේම වෙන දෙයක්. මම දන්නේ ඒක එහෙම වෙන්නේ කොහොමද කියන එක, ඒක මොකද්ද කියන එක මම දන්නේ නැහැ. මම ඊට කලිනුත් ඒ ශුන්‍ය දර්ශනය දැක්ක. නමුත් ඒක ඇත්ත නැත්ත තියෙන දෘෂ්ටි යටතේ මම ඉස්සර හාමුදුරුවන්ගෙන් ගහලා ලබා ගත්ත දෙයක්. මම හොද්දට ඒකේ වෙනස දන්නවා. දැන් මේක මේක සකස් වීම, සකස් මෙතන තියෙන මූලිකම දේ මේක සැකසෙන එක. මෙතන කිසිම දෙයක් නිත්‍ය වශයෙන් මේ කියන්නේ ශාස්ත්‍රීය දෘෂ්ටියෙන් හරි මේකෙන් හරි ඇතගත දෘෂ්ටිවලට නොයන්නේ. මේ සැකසීම නිරන්තරයෙන් දකිනකොට, ඒක තමන්ගේ ජීවිතයේ අත්දැකීම තුලින් දකිනකොට මට හිතෙන දේ ස්වභාවස අරකට යන්නේ නැහැ. මං හිතුවා මට ඒක ලැබිච්ච මගේ අත්දැකීම පවසන එක ඒක සුදුසුයි කියලා. මගේ එකයි කිව්වේ නැතුව මම මේ දන්නව කියලා පෙන්නන්නවත් මම ඇත්තටම දන්නේ නැහැ. මම මේක තව මෙව කරනවා මොකදයි මට අවශ්‍යතාවයක් තියෙනවා මේ සංසාරේ දුක නැති කරගන්න. ඒක මගේ ඔළුවේ එක මගේ අදිෂ්ඨාන. ඉතින් ඒ කෙරෙහි යන්න මට සුදුසු දේශන අතට මෙහෙම හම්බ වෙනවා. පුදුම දෙයක් ඒක. මෙහෙම හම්බ වෙනවා. දැන්
වැඩේ කරගන්න පුළුවන් මේ කාර්ය කාලේ වැඩි.
හරි. එතකොට මේ ඔව් ඒක තමයි අම්මා. දැන් මේ අපි අර පලෝක ධම්ම කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් එක බලන ක්‍රමවේදයක්. එහෙම ඒකත් වැටෙන්නේ
ඉබේම දැන් බිදිලානේ ඔක්කොම. මේ දැන් මේ දැන් අනිත්‍ය කියන වචනේට එනකොට දැන් හාමුදුරුවන්ගේ ස්වාමීන් වහන්සේගේ ඒක දේශනයක් තියෙනවා භාවනාව කරන්න හැටි. ඕකේ දැන් අනිත්‍ය කියලා හිතනවා දැන් මේ හිතිච්ච අනිත්‍ය කියන එකත් අනිත්‍යයි. තව මොකක් හැම එකම අර භාවනාවට ස්වාමීන් වහන්සේගේ භාවනා දේශන ඔක්කොම ඕවර් ඇන් ඕවර් එකපාරක් දෙවි. ඕවර් ඇන් ඕවර් තමයි ඊට පස්සේ භාවනාව කරනවා. ඕවර් ඇන් ඕවර් එහිමයි මම මේ දැන් ඊයේ දේශනාව මම තුගමනක් ඇහුවා. ඔය අනිත්‍යයෙන් භාවනාවට කියන බොහොම දැන් මේ පැවසුවේ කරුණු මේ දේශනාව ගොඩක් තිබුණා. මොකද එතකොට තමයි ඒක ධාරණය කරගෙන ඒක තමම්ම ඒක විශ්ලේෂණය කරගෙන ඒක අත්දැකීමෙන් කරන්න පුළුවන්. මම මේක කියන්නේ මේක එතකොට කාටත් ඒක හොඳයි නේ ස්වාමීදාස මගේ අත්දැකීම මම කියන එක මගේ පඬිතකමකට නෙවෙයි නේද. අපි සමාන ධර්ම රසය මේ මිස්ටේක් එක because we have to be ධර්ම රසය තියෙන නිසා විකටව දේශන අහන්න පුතුව දවසට 3-4 අහනවා ධර්ම රසයක්. නමුත් උකහා ගන්න ඕනේ ඔක්කොම එකකින් උකහා ගන්නේ නැහැ. මේ අහනවා මොකද අපේ පරමාර්ථයේ ධර්ම රසේ මම ධර්ම රසේ ලබන්න. ඒක හරියන්නේ නැහැ. පස්සේ රියලයිස් කරා එහෙම නෙවෙයි මේක වෙන්න ඕනේ. වෙයි එහෙම අහනකොට බුඩා දේශන අහන්නත් ඕනේ නැහැ කියලා මට හැඟීමක් ආවා. ලක්ෂයක් විතර ඕනේ කරන අවශ්‍ය ධර්මහස්තික දේශනා කරන්න වැඩි නේද ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් දකින්න කියලා. ඉතින් මම ඒක උත්සාහ කරනවා. ඉතින් තව
දැන් අපිට කියවනේ අර ජීවිතය ගැන හොයන්න කියන. දැන් අර දැන් ජීවිතය ගැන මොකක්ද කියන මූලික වශයෙන් පැහැදිලි කරා. ජීවිතය කියන්නේ ඇහැට පේන එක, කනට ඇහෙන එක, ඇහැට පෙනෙද්දී, කනට ඇහෙද්දී, නාසයට දැනෙද්දී, දිවට දැනෙද්දී, කයට දැනෙද්දී, මනසින් හිතද්දි, අන්න එතකොට ඒ සිදුවීම හොයද්දි එතකොට මෙන්න මේකයි කියලා යමක් දෙයක් කියලා පිළිගන්න බැරි කම ඉස්මතු වෙනවා නම් ඉතින් කියන්නේ ඒ විමසීම තුලම තමයි අනිත් ඉස්මතු වෙන්නේ.
සකස් වෙන දෙයක් කියලා දැනෙනවා නම් නේ
සකස් වෙනවා මෙහෙමයි අම්මා. සකස් වෙනවා කියලා කියනකොටම සකස් වෙනවා කියලා කියනකොට දැන් ඒක ආයි මේ සකස් වෙන දෙයක් වෙන්න බෑ අම්මා. සකස් වෙනවා නම්
ඒක දැනෙනවනේ ස්වාමීන්
වහන්සේ. හිතනව නෙවෙයි විමසීම තුල වැටහීමක් එන්න පුළුවන් අම්මා.
අන්න ඒක තමයි වැටහීම. අන්න හරියට තමයි වචන.
විමසීම තුල දැන් අපි එහෙම ලිමු. පෙනෙද්දි ඇහෙද්දි දැනෙද්දි දැනගනිද්දි නැත්තම් ඔව් එතකොටනේ ජීවිතේ කතා කරන්න වෙන්නේ. එක්ක ප්‍රකට වීමක්, එක්ක විඳීමක්, එක්ක සකස, එක්ක චේතනානිත ස්වභාවයක්, එක්ක හඳුන ගැනීමක්, එක්ක දැන ගැනීමක්. අන්නේ ඒ කාරණාවල් පිළිබඳව වෙන බාහිර නිමිති දාන්නේ නැතුව ඒ කරුණම විමසද්දී එක අරුණම විමසද්දි යම් වැටහීමක් එන්න පුළුවන්. අනේ ඒ වැටහීම භාවිත කරන්න පුළුවන්. ඒක තමයි භාවනාවේදී කියලා දෙන්නේ. යම් වැටහීමක් වේද ඒ භාවිත කරනවා. දැන් අපි හිතමු දැන් දරුවන්ට ඉගැන්වීම පිළිබඳව දැන් අම්මට දැන් වසර ගානක වැටහීමක් තියෙනවනේ වෙන මේකයි කියලා නේද?
එහෙමයි.
ආන එතකොට දැන් ඒ වැටහීම භාවිත කරන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් මේ මෙතුවක් දවසක් දරුවන්ට උගන්වලා ලැබවු යම් වැටහීම් සහගත ස්වභාවයක් තියෙනවා. අපි හිතමු ඊළඟ කණ්ඩායමේදී ආයි මේ අර වැටහීම නේද භාවිත කරන්නේ.
එහෙමයි සර්.
අපි හිතමු ඒ ළමයින්ගේ පස්සේ තව ළමයි කණ්ඩායමක් එනවනම් ඒත් අර වැටහීම තමයි භාවිත කරන්නේ. ඒ වගේ නේද අම්මා? එහෙම නේද?
ඔව්.
ඒ අන්න ඒ වගේ මූලික වශයෙන් අපි හරියට කාරණේ අහගන්න. අහගෙන අහගන්නවා වගේම මේ පිළිබඳව හොඳට විමසනවා. පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම මේවා හොඳට විමසද්දී. නැත්නම් ඇස, කන, නාසය, දිව, කය, මන කියන කාරණා විමසනවා. අන්නේ විචක්ෂණය කිරීම තුළින් යම් වැටහීමක් එනවනම් අන්නේ වැටහීම භාවිත කරනවා. භාවිත කරන්න භාවිත කරන්න භාවිත කරන්න ඒ ඇතර මේ වැටහීම ඒ වැටහීම අනිත්‍ය නම් අම්මට හිතෙන එක සකස් වීමක් හැටි නම් ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ.
අපි දැනෙනවා හිත ඒ ඉඳන් ඒක කරනවා. ඒ කියන්නේ ඒක ගිහිල්ලා නේ ඒක ගිහිල්ලා නෙවෙයි ගිහිල්ලා කියන වචනේ මට හරි වචන තේරෙන්නේ නැහැ. අනිත්‍ය ඒ මොකද හේතුව? මම තුමා හේතුව හිතනවා මොකද මත්තාව එහෙම හිතන්නත් ඕනේ නේ සෝල්ඩර්ස්. ඒ හේතුව මේක සස්ච්ච දෙයක් නිසා හරියට හරිනේ. මේක ඇතැනට පැතිවලට දාන්න බෑ. අනිවාර්යයෙන්ම අපි බුදුහාමුදුරට සාදු සාදු කියලා ඇස්වලින් කඳුළුත් වැටෙනවා සමහර විට සෝල්ඩර්ස්.
භාවිත කරන්න පුළුවන් නම් හොඳයි. දැන් අර තියෙන දේවල් හෝ නැති දේවල් කියන පැත්ත නෙවෙයි. දැන් ඇති බවෙන් හෝ නැති බව හෝ කියන නෙවෙයි සකස් වීම කියන වචනේ භාවිත කරන්නේ නේ. ප්‍රසකස් වීම කියන්නේ
අනිත් හිතේ හැමතැනම හොතම එක පාට ඔළුවට එන්නේ ඒක. තංගල බඳු විහාරස්වාමීන් ගරු ස්වාමීන් අලව විසාවිස කීප විදිහට ඉස්සල එක හිතලා ගන්න ඕනේ නේ. ඊට පස්සේ තංගල ඔළුවට අනිත් කියන වචනේ ඒක එන්නේ එක ප්‍රගුණ කරන්න ඕනේ. ඒක මම ටක් ගාලා ඔක්කොම ඒ විදිහට තමයි දැන් මේ දවස්වල මම කරගෙන යන්නේ. සමහර දුක ශෝක දීය කරුණක් එහෙම එනවනේ. දුක් කලාවට බොහෝ දේවල් නියුට්‍රල්. I don't have to think about මොකද ඒවා නිකන් පාසල යනවා. අර උභාසෙ කිව්වා වගේ විඥානයේ අවධානයේ යෙදුවේ නැතිනම් TV එක බැලුවොත් කනකොට කෑවේ රස දැනෙන්නේ නැහැ. ඒ වගේ හුඟක් දේවල් ඒ විදිහට පාස් වෙනවා සාවිදාස්. නමුත් යම් කිසි දෙයක්ට මම දන්නවනේ ඇයි මට මම ඉන්න දිසාද මේක ඇති වෙන්නේ. I was trying to analyze that yesterday. මේක මට දැන් නැහැ. ඒක නිසා නෙවෙයි. මේක සංස්කාරයක් මේකක්. මේවා එකතු වුණා. ඒක නිසා මට දුකක් ඇති වුණා. දැන් එතකොට මම හිතුව දැන් බලන්න මම දුකක් ඇති වුණා කියන මෙතන ඉන්නකොට මගේ දුක ගිහිල්ලානේ. හරි පුදුමයිනේ. ඒ කියන්නේ අර යාලුවෝ සංවාසී ඉඳින ඒ දින ක්‍රමය වගේ අපරටම ඒක කරනවා සම්දායි. මොකද උන්වහන්සේ ශ්‍රද්ධාවට මුතුම තැනක් දෙනවා. ඒක අනිවාර්යයෙන්ම විය යුතුයි. නැතිනම් අපි අර ඇත නැත ඉවලට ඉස්සල් ඉගෙන ගත්ත මේ මම සාදුගලට මේවා කියන්නේ නැහැ වගේ ගොල්ලන්ගේ ගොඩාක් ඉගෙන ගත්ත විමුක්තිකාමී සමාජය කියලා කියවුකෝ. ඒ ඉගෙන ගත්ත දේ අගේ කරනවා. නමුත් මෙතන තමයි දැන් තමයි නියම පුදුමයි මට මේ ස්වාමීන් වහන්සේ රවීෂ් මහත්තයත් ගොඩ ගැසිච්ච එක. ඔබ වහන්සේ ගොඩ ගැසිච්ච එක මේ ගෲප් එකට ජොයින් වුණා. හරි ඒ වෙනුවෙන් මේ බබගේ විශ්වේදී සත්‍යයක් දැන් හරියටම වැටෙනවා. මට කාගේවත් අහන්න ඕනේ නෑ. මම හරිද? මම කොහෙද යන්නේ? මොකද මම මේක අත්දකින්න දෙස්.
හොඳයි. ගොඩක් වටිනවා. දැන් කියන්නේ මම අපට කාරණයක් හැටියට සිහිපත් කරන්නම්. තව දුරටත් දේශනාවම ආමින් ප්‍රායෝගික කරමු. ඒක ගොඩක් වටිනවා.
ඔසකයි භාවනා කරන්න. අර මේ ළඟදි මට ගෲප් එකේ කට්ටියක් එවලා තිබුණා භාවනාවට යොමු වෙන දේශන දෙකක්. ඒ භාවනාව මම පටන් ගන්නවා ඒ කියපු විදිහටම ස්වාමීන් වහන්සේ කය දිහා බලලා කය නොපෙණි යනවනේ ස්වාමීන් වහන්සේ. ඒක මම දන්නේ ඒ කොහොමද කියන්නේ කය දිහා බලනකොට මම මෙහෙම කරනකොට සමාධියට ගිහලා ඉවරයි. මොකද මම භාවනා කරපු ඉන්නේ කිස්සින් ඉඳලා.
ආ මම එතනදී මම පොඩි කාරණයක් කියන්නම්. දැන් කය දිහා බලන්න කියලා එතනදී කියන්නේ ඇත්තරම මේ අර මේ සමහර මේ අර කලින් භාවනා කරපු අදහසක් කරපු කෙනෙක් නම් ඒ අර එතනදී කය දිහා බලන්න කියලා පෙන්නන්නේ අර බාහිරට ගිය දැන් ගොඩාක් දුරට කෙනෙක් දෙයක් තැනක් එක්ක ගිහින් ගියපෝ මනසක් නේ තියෙන විසිරිච්ච කමක් නේ බාහිරවත්ටි වෙලානේ බාහිරට ගියපෝ එක ක්‍රමිකව ඇතුළට හරවන්න තමයි එතෙන්දී මේ කය දිහා බලන්න මේ අත පිහිටලා තියෙන්නේ කොහොමද කකුල පිහිටලා තියෙන්නේ කොහොමද කියලා එහෙම කියන්නේ ඒ අර දැන් අර භාවනාවක් කියන එක අම්ම දැන් මේ අර අර පොදුවි කරන දේශනයක් නේ ඒ නිසා අර කෙලීම ඍජුවම කෙනෙකුට මේ හුස්මට එන්න පුළුවන් නම් නැත්නම් ශබ්දය හරි හිත හරි හිත පැත්තර හරි එන්න පුළුවන් නම් අරම නොවුනා කියන එක ගැටලුවක් වෙන්නේ නෑ අම්මා.
ඒ සමාජගත වෙලා ඉවරයි ඒකට යනකොටම මොකද ඒක පුරුදු කරලා තියෙන හින්දා. ඒක
කයින් අපිට
දැනෙන්නේ නැහැ මේ මොනවද දැනෙන්නේ. කෙලින්ම හුස්ම රැල්ල දොදෙනි යනවා වැඩි වෙලා යන්නේ 10 වෙනකොට පොදේට ඔබ සමාගයේ වචන පාවිච්චි කරන්න විරමුකුත් කියන්න.
හා හා.
ඉතින් ඒ ඔස්සේ අනිත් ඒ වෙන එක බලනවා. ඒ හා ස්වාමිවහන්සේ කියපු විදිහට ඒ භාවනාව එතන කියන්නේ අනිත්‍යභාවයක් සකසපු දෙයක්. ඒක කරනවා. ඒක ඉතින් දිගටම උඩටම යන අන්තිම පෙළවරට වෙනකන් යන දිහාවල් උස්පරල් ඔස්සේ යන්න පුළුවන් ඒ අනපානෙ මට යන්න පුළුවන් උපරිමේ ඔක්කොම බලාගෙන යනවා ස්වාමි. ඊට අමතරව අර අත්දැකීම් දැන් මේ ඊයහපු දේශනේ අනු ඒකයි සංස්කාර කියලා වත්තව දේශනයක් කියවුවා අපි හොඳට කියලා බුද්ධාරස්කන්දි හැදෙන හැටි. ඒ කියත්තේ තුකියත්තේ ඒ
දේශනේ
ඒවා කලවම් කරලා කලින් භාවනා දේශන ඔක්කොම කලවම් කරලා වාගේ භාවනාව කරනවා. මම එවිදින්ද යනවවසට මම භාවනාව
කරන්නේ.
අහහ ෆෝන් එකේ අහගෙන භාවනාව කරන්නේ එවිදින්ද තමයි. ඒ වගේ මට කකලි හිතට බලපහන අත්දැකීමක් આવුත් ඒක භාවනාවට ටග්ගල දානවා. එහෙම කරනගෙන යනවා. යටු තියනවා. මගේ ලයිෆ් එකද මේ දවස්වල වඩිව ආනුත් මුළු දවසම මම දේශන අහන එක තමයි කරන්නේ. භාවනාවයි ප්‍රතිවාදු දෙන්න
සතුට බොහොම හොඳයි අම්මයි කාරණා
අබයිතිගේ කරන ක්‍රමය හරියි කියලා ඔබ හස්සේ අනුගත කරනවද ස්වාමීන් වහන්සේ?
ඔව් අම්මා ඒ කියන්නේ ඔය කාරණා දෙක තමයි කරන්නේ තියෙන්නේ කියන්නේ අපි ඒක හරියට මේ අහනවා කියන්නේ ඒක මේ වගේ දෙයක් කුංචි උපමාවකින් කිව්වොත් කෑම නැතුව අපි තුම උපමාව ඕන ආහාර තියෙනවා කන්නේ නැත්තම් බඩ පිරෙන්නේ නැහැ. හැබැයි ආහාර නැහැ කෙනෙක් ආහාර අනුභව කරන්න හදනවා ඒ බඩ පිරෙන්නේ නැහැ. එතකොට ආහාර තියෙන්නත් ඕන ඒවා අනුභව කරන්නත් ඕන. එතකොට තමයි කුසගින්න නිවෙන්නේ. හැබැයි ආහාර අනුභව කරනවා කියන්නේ කුසගින්න නිවෙනවා කියන එකට නෙමෙයි. හැබැයි ආහාරත් නැතුව අනුභව කරන්නේ නැතුව කුසගින්න නිවෙනවා කියන කාරණයක් වෙන්නේ නැහැ. ආහාර වගේ තමයි අපි අර දේශනා හමින් දැනුම වැටහීම තීව්‍ර කරගන්නා එක. අනුභව කරනවා වගේ තමයි භාවනාවට ප්‍රායෝගිකව ගන්න එක. ඉතින් ওই විදිහට කරගෙන යන එක වටිනවා. දේශනා අහන්නත් ඕන. නිකන් ටික ආහාර කිට්ටු කරගත්තා වගේ. අනුභව කරනවා කියලා කියන්නේ හරියට භාවනාව කරනවා වගේ. ආහා කියන්නේ මොනවා හරි දැන් අන්නේ දෙකම එකතු වෙන්න ඕන. සිද්ධාන්තික નિરાකූලව තියෙන්නත් ඕන ප්‍රායෝගිකත්වයට නැගින්නත් ඕන.
එහෙමයි
කරගෙන යමු අම්මා. එහෙම හොඳයි.
ඔබ වහන්සේගේ වටිනා කාලය මම හිතනවා මම කතා කරපු ඒවා මගේ පිටකට ලම් කිසි විදියකට වාගේ පොටි වෙන්න උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අනිවාර්යයෙන්ම.
ඔව්. මම දෙක ඔලිලාවක් කතා කරා මම හිතුවේ නෑ කතා කරන්න. වාසගේ ප්‍රශ්නස්සේ කතා කරන්න සිද්ධ වුණා. බොහෝම පිසිදු වේවා සියලු දෙනාටවත් ඔබ වහන්සේට. මොකද මේ ධර්ම දේශනාව වෙනයි ඉන්නවා group එකේ. ඒ භාවනා දේශනාව ඒව ගොඩක් ඒ දේශනාව වෙනයි ඉන්නවා වගේ වකි. ඒවයි මම ස්වාමීන් වහන්සේගේ දේශන හොයාගෙනත් අහනවා. සීරම භාවනා දේශන හොය 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 ඔක්කොම අහනවා. ඩිස්කෂන් සමහර ඩිස්කෂන් හොඳයි, සමහර වචන හරිනේ. සමහර ටිකකට මොකද අහන ප්‍රශ්න අනුව සමහර ඉතින් ප්‍රශ්න වෙච්චර ටික මට සුදුසු ඒවත් මම ඒව සේව් කරගෙන ඒව නැවත නැවත අහනවා. ඒක හරි වැදගත් කියලා මට හිතෙනවා. මොකද අපිට එකපාරට මතක තියාගන්න බෑනේ. අපි අර කිව්වා වගේ මෙහෙම දක්ෂ මම යනවා කියන්නේ එහෙම දක්ෂ නෑනේ. ඕරන්ඩ ඕ අහලා ධාරණය කරගෙන කරගන්න අමාරු එකට උරි ගමන පිටින් සෝවිදාස්
අනිවාර්යෙන්. ඔව් ඒක තමයි
ඔබට
දැන් විතර අහන අයට සවන් දෙන අයට උපකාර වෙනවා අදකින්. ඔව්
මම තරව බුද්ධිමත් ආදි බුද්ධිමයි වට සමාලලාට උද්වාසය කියලා හත්දීද කියලා මම ආයි දාලා ඒක අහනවා. සමහර වාක්‍ය කණ්ඩ හා පුදුමෙකුත් හිතෙනවා.
හොඳයි අම්ම කරගෙන යන වැඩ පිළිවෙල හොඳයි. දේශනා අහගෙන ආය ආය අහන එකත් ප්‍රායෝගිකව අතර ගන්න. අනිත් එක ප්‍රායෝගිකව කරනකොට අර අහන ඒවා හරි උපකාර වෙනවා. ඒක දෙපැත්තට තල්ලු
වෙනවා. අහ ටිවිච් නොලෙජ් එක ඇත්ත නැත කියන දෙක ඔස්සේ ලැබිච්ච සේරම ලබල තියෙනවා. නමුත් ශුද්ධ දර්ශනේ ඔක්කොම නමුත් ඇත්ත නැත කියන අර්ථ දෙක ඔස්සේ අහපු ධර්ම දේශක තුල ඒ වලින් ගත්ත එක තියෙනවා. නමුත් දැන් මේක හරියටම මේ සකස් වීම මෙතන තියෙන කී මේවා එක ඒක දැන් දකින්නේ මේ පස්සේ සම්පන්න මේ ප්‍රබයයි ඒ සකස් වීමයි. සයිනස්කට තව පොඩි එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහෙම යක් දිහා බලනකොට අර එක පොයින්ට් එකකදී අනිත්‍ය කියන තැනට ඇවිල්ලා එතනින් මේවා වුණාම අර පටිච්ච සමුප්පාද න්‍යාය එතනින් කඩනවා නේද? ඒ කියන්නේ දුරට එතකොට යන්නේ නෑ නේද? ඒක දැක්ක ගමන් ඒ කියන්නේ ඒ නිවන් මාර්ගයට වැටෙනවා නේද එතන ස්වල්පහස?
පටිච්ච සමුප්පාදයේ කියන්නේ මාර්ගයේ භාවිත වෙන විදිය. කියන්නේ පටිච්ච සමුප්පාදය දකින්නවා කියන්නේම අනිත්‍ය කියන කාරණේම තමයි යන්න.
ඒ නමුත් මේ ප්‍රතිපදාව අනුව එක දකින්න ඕනේ නේ ස්වාමීන් වහන්සේ. එතකොට අර අවිද්‍යා සංකාර පත්‍යයේ තියේ තියෙනවා තමයි ඒවා. වේදනාව කියන එක අපි ගමුකු. එතකොට ඔක්කොම උපාදාහණි වෙන එක ජනව තමයි දැන් කෝපේ කියලා දැක්කා මේක මට තේරෙනවා. නමුත් අර භාවනාව ප්‍රගුණ කරනකොට ඒ ලෞකික වේවා එක කැඩෙනවා නේද? ඒ කියන්නේ මේ මාර්ගයට පිවිසෙනවා නේද ස්වභාවයෙන්ම එතන මාර්ගය
වඩන්නේ. එතකොට යමක් කියලා ගත්ත කම නැතිලා යනවා. මම කියන්නේ යමක් කියන්නේ දැන් අර භාවනාවට එනකොට කියන්නේ දෙයක් තියෙනවා දෙයක් නැහැ කියන තැනට එන්නේ නැහැ. දැන් අපි තුමු කෝපයක් කියලා ගත්තා නම් කෝපයක් තියෙනවා හෝ කෝපයක් නැහැ කෝපයක් පේනවා කියන එක
මේක සැකසිච්ච දෙයක්. ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ මොනේ මේකේ කලර්ස් තියෙනවා මේකේ වර්ණ තියෙනවා මට ඒක හරියන්නේ නැහැ. මෙතන මොකක්ද අඩුපාඩුවක් තියෙනවා කියලා දැනුණා. ඒ අහන මේක
ඒ තියෙන දේ නැති වෙනවා කියන තැන පැත්තට යන එක නියම මම ඒක වැරදි.
ඒක ගන්න බෑ. මොකද ඒක කොහොමද හිම නැති කරන්නේ? මේ කෝප්පේ දකිනකොට ඒක අර ස්වාමීන් වහන්සේ කියන වගේ ඒක නැහැනම් ඒක කැඩුනොත් ඒක නැත්තටම නැහැ. ඒක ගන්න බෑ ඒක. සකස් වෙනවා. එතකොට දැන් මේක මේ පෙරු රට මේක සකස් වෙනවා. හරිම ඒක හරි තාත්විකයි නේ ස්වාමීන් වහන්ස. ඒක සකස් වෙනවා කියන කෝපයක් නැහැ නේ. ටක්කල ඔළුවට එනවා නේ ඔක්කොම අර රූපයයි ඔක්කොම ටච් කරාම මේ සද ගතියයි ඒ ඔක්කොම ඔළුවට ටක්කල එනවා. කෝපිතන කෝපයක්. එතකොට මෙතන තියෙන්නේ මේ ටික. ඒක ටක්කල ඔළුවට එනවා මේක සකසිච්ච දෙයක්. කොච්චර ඒක මේ ධර්මයේ මේ බුදු දානසගේ නියම ධර්මයේ දැන් එළියට එන්නේ. එතකොට ඉතන කෝපයක් නැහැ. ඉබේම නැහැ කෝපයක්. හරිද ස්වාමීන් වහන්සේ?
කෝපයක් කියන්නේ කෝපයක් කියලා සත්‍ය දකින්නකොට කෝපයක් කියලා කතාවක් ඉස්මතු වෙන්නේ නැහැ. කෝපයක් නැහැ කියනකට වඩා කතාවක් සකස් වෙන බව දකිනවා නම් තියෙන බවක් හෝ නැති බවක් හෝ කියන පැත්තට එන්නේ නැහැ අම්මා.
සකසීමක් කියන එක තමයි ඔළුවට එන්නේ නේ. එතකොට අර
සකසීමක් කියලා ඒ වැටහි කියන්නේ යෙදෙන කාරණයට සකස් වීම කියන වැටහීම භාවිත වෙනවා.
අන්න ඒක වෙනවා. ඒක මම පුරුදු කරගෙන නිසා. තේරෙනවා කිසි ක්ලේශ අරෝම ඔක්කොම ප්‍රහාණේ උත්තර ඔක්කොම තියෙනවා. ඒක අත්දැකීමෙන් ලබනකොට ඒක පුදුම සුන්දර ධර්මයක්, හරි සැහැල්ලු ජීවිතයක් කියන්න තේරෙන්නේ මට. හරි පිසිදු වේවා විශ්වයට හැමෝටම. මේ මොකද හරි වටිනවා අපට බුද්ධ ධර්මය අපි හරි විදිහට තේරුම් ගත්තොත් ඒකයි ලොකු දෙයක්.
හන්දේ එහෙනම් අපිට චුට්ටක් ඉස්සරහට කරගෙන යමු නේද? එතකොට තව විනාඩි 10ක් වගේ කාර්යයක් නේද?
ස්වාමීන් වහන්සේ පිසිදු වේවා.
හන්දේ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
හොඳයි. පින්තුරි මන්ට චුට්ටක් කතා කරගෙන යන්නම් අද
දවසේ. ගම්මියන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක චුට්ටක් අහන්නද?
හොඳයි අහන්න.
ස්වාමිනාත දැන් අර වහන්සේ කිව්වන් දැන් අපි කෑම කනකොට ටීවී එක බලාගෙන එතකොට අපිට දැන් අර ටීවී එකින්ද කෑම ගැන කිසි අවබෝධයක්වත් නැහැ. බක්ලාවට දැන් ගොඩාක් කැමති දෙයක් එහෙම බලන් ඉන්නවා නම් කෑම මොනවදවත් කියලා දන්නේ නැහැ. රසවත් දැනෙලා නැහැ නේද?
නැහැ.
ඔව්. එතකොට ස්වාමිනාන්ත එතකොට ඒ රස කියන රස මේකෙ විතර ප්‍රසාද රූප වලට ඇහුවෙලා නැති ඉඳන් මනෝවිඤ්ඤාණයට එතකොට විඤ්ඤාණයට අහුවෙලාම නැති තැනක් නේද? එතන ඒ අවස්ථා දෙකෙදි අර රූප බලන හින්ද එතන තියෙන දැඩි මේකත් එක්ක මෙතන විඤ්ඤාණයට මේ රස කියන එක අපිට අල්ලලා දෙන්න බෑ නේද? ඒක නේද එතන වෙන්නේ.
ඔව් අම්මා දැන් අපි මං අම්මට ওই කාරණේම කුංචි කාරණයක් ඉස්මතු කරලා කියන්නම්කෝ. දැන් ඔය කාරණේම කාරණයක් කියන්නේ දැන් අපි ටීවී බලද්දී අම්මා දිවේ ආහාරත් තියෙනවා. අපේ දිවෙත් ගෑවෙනවා රස කලාපවල. හැබැයි එතකොට මේ දිව රස කියලා කතාවක් නෑනේ නේද? දැන් මොකද අපි ටීවී බලන එකට අවධානය යොමු වෙලානේ තියෙන්නේ නේද?
ඔව් එහෙමයි.
හැබැයි ඔන්න ඒ උපමාව අම්මගේ පැත්තරම ගන්නකෝ. අම්මා ටීවී බලමින් ආහාර ගන්නවා.
එහෙමයි.
එතකොට වෙන කෙනෙක් නේද කියන්නේ අම්මගේ දිවේ ආහාර කියන රසය ගෑවෙනවා කියලා කිව්වට අම්මට තියෙනවද දිවේ ආහාර ගෑවෙනවා කියලා කාරණයක් තියෙනවද?
නෑ ඒක තමයි. දැන් ඒක අපිට මේ දැන් අපි එහෙම ඒකට මේ ප්‍රසාද රූපවත් අහුල මනෝ විඥාණයටවත් එහෙම දැනුන් දැනිලා නැහැ කියන එක නේ ස්වාමීන් වහන්සේ. එතකොට එතන ඒකෙදි විඥාන ස්වභාවය
එතෙන්දි මම කියන කාරණයක් එතන කියවෙන්නේ නෑ නේද? කොහෙත්ම කියවෙන්නේ නෑනේ නේද?
ඔව් එතන මම එදිලම නෑ නේ. මම කෑවට මම එදිලා දැන් කෑමෙදි
කෑම කියන කාරණේදි මම එදිලා නෑ. හැබැයි අම්මා ටීවී බලන කාරණෙත් එක ඉන්නවා. හරි. ඔන්න දැන් ඔතනින්ම ගමු පොඩ්ඩක්. ඔතනින්ම අවධානය තියාගමු. ඒක හරි වටීවි. ඔන්න ටීවී බලමින් කෑම කද්දී කෑම කනවා කියන එක වෙද්දී දැන් කියන්න වෙන්නේ දිවේ රසය නේ, දිවට රසයක් කියලානේ කියන්නේ එළියෙන්. හැබැයි අම්මට මේ කෑම කන වෙලාවේ මම කියන කතාවක් ඇවිල්ලා තියෙනවද?
නෑ නේ සම්නාත.
හැබැයි ටීවී බලනවා කියන කාරණෙත් එක ඉන්නවා.
රූප කියන එකත් එක්ක නේද ඉන්නේ නේද?
එතන ඉන්නවානේ. මම ඕකෙම අනිත් පැත්තට මෙහෙම කියන්නම්. ඔන්න ඕකම හිතන්න අනිත් පැත්තට. මං ඕකටම තා චුට්ටක් ඉස්සරහට ගිහින් කියන්නම්. කෑම කද්දි කෑම කමින් ටීවී බලද්දි
එහෙමයි
කෑම කනවා කියන කාරණෙත් එක මම යෙදිලා නැහැ.
එහෙමයි.
හැබැයි ටීවී බලනවා කියන කාරණේත් එක මම යෙදිලා.
එහෙමයි.
හරි. ඔන්න දැන් ඊළඟ ඉත දැන් ඒක අපිට පැහැදිලිනේ. අම්මට පැහැදිලිනේ. ඒක අපිට පැහැදිලිනේ.
එහෙමයි.
ඊළඟ පියවර තමයි ඊළඟ කාරණේ තමයි මෙහෙම කාරණයක් කියන්නම්. ටීවී බලන්නේ නැහැ. හැබැයි කෑම කනවා.
එහෙමයි.
අන්න ටීවී බලමින් කෑම කද්දි දිව රස කියලා කිව්වට මම යෙදිලා නැහනේ. එහෙමයි. හැබැයි ටීවී බැලීමේදී මම යෙදිලා.
එහෙමයි.
හැබැයි මම කෑම කද්දී ටීවී බලනවා කියන කාරණේ මම නොයෙදී.
එහෙමයි.
කෑම කනවා කියන කාරණේදී දිවේ රසයක් ගෑවෙනවා කියලා එළියට කිව්වට ලෝකෙට කිව්වට
අනේ
එතකොටත් මම නොයෙදෙනවා නම් අන්න අපි සක්කායක් කියන එක සුඛියත්වය කියන කාරණයෙන් ඈතර වෙලා.
ආ එහෙම තමයි. ඒ කියන්නේ අර අපිට මේ රස තෘෂ්ණාව කියන එක ඒ වෙලාවේ විතරක් ඒ විඥානේ තහ වෙලා නැතුණත් අපි ළඟ තියෙන ස්වභාවයම මතුවෙනවා. නිකන් අනේ හරියට ආහාර විතරක් බලන ගන්න ගත්තොත් ඒ අපි තියෙන ස්වභාවයම නෙමේක නේද? හැදිලා තියෙන ස්වභාවයම මතුවෙනවා. අතනෙදි අපිට වෙන්නේ අර විඥානෙට අසු වෙන්න අර එකක් අහු වෙලා හින්දා. එහෙමද?
අරකට අහු වෙලානේ ටීවී බලනවා කියන කාරණේට අහු වෙලා.
එහෙමයි.
එතකොට මමත් වෙනම කතා වෙනවා. අන්න දැන් නම්මුත් දැන් කෑම කමින් ටීවී බලමින් කෑම කනවා කියනකොට කෑම කනවා කියන එක කෑම කනවා කියන කෙනාගේ අත්දැකීමක් නෙවෙයි. හැබැයි ඊට කියනවා දිවට රසයක් ගැටෙනවා කියලා. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඇසක රූපයක් පේනවා නැත්නම් දිවට රසයක් දැනෙනවා කියලා කියනකොට අපි තේරුම් ගන්නවන අන්න එහෙනම් දිවට රසයක් දැනෙනවා කියලා තියෙන්නේ හැබැයි ඒක කෙනෙකුගේ අත්දැකීමක් කියන පැත්තෙන් නෙවෙයි.
නෙවෙයි. එතකොට එතන 100 කියන දේ මේ 100 පැවැත්තම 80යි 30යි කියන එක තමයි නේ ස්වාමනාත්.
හරි හරි 100 තියෙන්න ඕන අම්මා කෑම කද්දි 100 තියෙන්න ඕන වැටහීම් සහගත 100ක්.
ඒ
කියන්නේ කන කෑමට 100 තියාගන්නවා කියන එක නෙමෙයි.
එහෙමයි.
කන කෑමට 100 තියාගන්නවා කියන එක හොඳයි.
ඒක
ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නේ. හැබැයි කන කෑමට 100 තියුවා කියලා ඊතර වෙන්නේ නැහැ.
එහෙමයි.
ඔව්.
ඒ කියන්නේ ප්‍රතිඥාවෙන් දකින්න තියෙන එක නේ ස්වාමීන් වහන්සේ. කන කෑමවල ඒ රසයේ ස්වභාවය වේ ඇතිවිලා නැති වෙන වේගය වගේ දෙයක් එක්ක දකින්න තියෙන එක තමයි නේද?
නෑ අම්මා, එතන පොඩි වැරැද්දක් තියෙනවා. ඇටි වෙලා නැති වෙනවා කියන වේගය කියන එක කිව්වොත් රසේකුත් තිබිනා තිබිච්ච එක නැති වෙනවා කියන එකනේ.
අනේ මං එහෙම නෙමෙයි ස්වාමනත, මං අදහස් කරේ දැන් මේ රසය එතනදිම අපිට මේ පවතින ස්වභාවයක් තියෙනවනේ ස්වාමනත.
ඔව්.
ප්‍රඥාවෙන් දකින්නකොට නේද? එහෙම හේතුනි.
අර අපි කලින් විචක්ෂණය කරලා ඒ විචක්ෂණය තුලින් වැටහීමක් එනවනේ. ආන්නේ වැටහීම අර අධදහීමට යොමු කරන්න ඕන අම්මා.
ආ එහෙම එහෙම
තමයි. මේ ඉතින් ඒ නිසා මේ ශ්‍රාවක හැමෝටම උන්චි දල අදහසක් හැටියට අපි කතා කරමු. ඇත්තරම අපි මූලික වශයෙන්ම දැන් අපේ සාමිනාස මේ සාකච්ඡාවේ කියාගෙන ඉන්නේ මේ භෞතික රූපයක් කියන කාරණේ හෝ ජීව විද්‍යාත්මක ඇහැ කියන කාරණේ හෝ පැත්ත නෙවෙයි ඇහැ කියන එක මේ පිළිබඳව වෙනම කතා කරගෙන එනවා. දැන් ගොඩාක් කාරණාවලට උත්තර මම දැන් ඉස්සරහට කතා කරන්න පුළුවන්කම ලැබෙවි. ඒ නිසා මම තා චුට්ටක් මේ ටික කියාගෙන ගිහිල්ලා අපි ටිකකින් තා චුට්ටකින් නතර කරමු. අපි මුලින් ඊළඟ සතියේදී සූත්‍රයේ පැත්තට යන්න පුළුවන්. ඒ නිසා මම පුංචි කාරණා ටික ඉස්සරහට කියාගෙන යන්නම්. අර අම්ම කියන්නේ හැමෝම ඇත්තටම හරි සතුටක් කියනවා, හැමෝම බණ අහනවා, හැමෝම ප්‍රායෝගික පැත්තට යමු වෙලා තියෙනවා. ඊළඟට කතා බහ කරනවා, මේක හරි වටිනවා. ඉතින් මේ අතරතුරේදී මේ සුතේ පිරිසිදු කර ගැනීමයි ප්‍රායෝගික පැත්තට යමු වීමයි කියන හැම පැත්තක්ම යමු වෙන ඕන බව කවුරුත් මේකේ යොමු වෙලා කරන බව තේරෙනවා. ඉතින් මේ කරගෙන යනකොට අපි ඒ වෙන ගැටලු කතා බහ කරගෙන යමු. දැන් එනම් මත චුට්ටක් කියන අපි අද දේශනය අදට හමාර කරමු. ඔන්න
තියෙනවා අපි බලමු. හොඳයි මම ඡේදය කියන්න හදන්නේ. පින්වතුනි අද අපිට ගොඩාක් දුරට මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නේ ඒ ධර්මයේ තියෙන විදිහට නෙවෙයි. අපි අද සමහර වෙලාවට ධර්මයේ ඉගෙන ගන්නවා විද්‍යාවත් එක්ක ගලපලා. අපි අද ධර්මයේ ඉගෙන ගන්නවා ඔහේ ඉගෙන ගන්නන් වාලේ. හිතන්නේ නැහැ, නුවණින් විමසන්නේ නැහැ, විචක්ෂණය කරන්නේ නැහැ. හිතමින්, නුවණින් විමසමින්, විචක්ෂණය කරමින් ධර්මයේ ඉගෙන ගන්නට ඕන. එහෙම ධර්මයේ ඉගෙන ගන්නව නම් අන්න ඒ ධර්මය අපට ප්‍රායෝගිකව ප්‍රතිපදාව පුරුදු කරගන්න කරන්නට පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි. අපි මේ ඉගෙන ගන්න ධර්මයේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අපටද? ඒ සමාජය අයටද? ඒ සමාජය අයට පින්වතුනි. ඒ සමාජය අයට පෙන්වපු ධර්මය ඉගෙන ගන්නකොට අපි ඒ සමාජයේ ස්වභාවයට, ඒ භාෂාව ඉගෙනගෙන ව්‍යවහාරයකට පත් වෙන්න ඕන නේද කිව්වේ? කිව්වේ මොකක්ද කියලා තේරුම් ගන්න. අද ගොඩාක් අයට ඒක තේරුම් ගන්න බැරි වෙනා තියෙනවා. ඒ නිසා තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට තේරුම් ගන්න බැරි වෙනා තියෙන්නේ. දේශනාව තුළ තියෙන විදිහට තේරුම් ගන්නට නම් ඔබට දේශනාව හොඳට අධ්‍යයනය කරන්නට පුළුවන් වෙන්න ඕන. දේශනාව තියෙන්නේ මොන භාෂාවෙන්ද? සිංහල භාෂාවෙන්ද? නෑ, මාගධී භාෂාව. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනාව කරේ සිංහලෙන් නෙවෙයි, මාගධී භාෂාවෙන්, පාලි භාෂාවෙන්. ඒ කියන්නේ ඒ රටේ භාෂාව. ඒ රටේ තිබුණු භාෂාවෙන් ධර්මය ඉගෙන ගන්න. භාෂාවත් ඒ රටේ ව්‍යවහාරයත් එක්ක ඉගෙන ගන්නට ඕන. මේ ලංකාවේ එකම රටේ එකම භාෂාව කතා කරද්දී පලා දෙකක අර්ථ දෙකක් එනවා. සිංහල භාෂාවේ දකුණේ කියනවා ඔහේ කෑව කියලා. ඒ කෑවද කියලා නේ අහන්නේ. ඒ කෑවද කියලා අහනවනේ. මධ්‍යම කඳුකරයේ පැත්තේ ඔහේ කෑවා. කාලා ඉවරයි. එහෙම නෙවෙයිද? දැන් අර එකම වචනේ ද කියන එක අහන්නේ නෑ දකුණු පළාතේ. අර ඔහේ කෑවද? ඔහේ කෑවා කියලා කිව්ව කෑවද කියලා අහන්නේ. මේ මධ්‍යම පාරේ ඔහේ කෑව කියලා කිව්වොත් කාලා ඉවරයි කියන්නේ නේද? ඒ කෑව එහෙම නෙවෙයිද? එකම රටේ එකම භාෂාව. 52ක අර්ථ දෙකක්. ඒකට මීට අවුරුදු 2600කට වඩා පරණ සමාජයක පෙන්වපු ධර්මයක් ඉගෙන ගන්න කොච්චර හැකියාවක් අපිට තියෙනවද? විශාල හැකියාවක් තියෙනවා. අන්නේ හැකියාවෙන් යුක්තව ධර්මයේ ඉගෙන ගත්තොත් තමයි අපට බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ කාරණා පිළිබඳ අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දුක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අනාත්ම වශයෙන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් පින්තුනේ බෑ. ඒ නිසා ඔබ තුල කැමැත්තක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මය, ඒ සමාජ ව්‍යවහාරයත් එක්කම තේරුම් ගන්න ඕන කියලා. මම ඔබට පුංචි කාරණාවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා කුද්දකනිකායේ උදානපාළියේ බාහ්‍ය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බාහ්‍යට කියනවා දිත්තේ දිට්ඨමත්තම් භවිෂ්‍යති. දැක්කොත් දැක්කා විතරයි හික්මෙන කියලා. දැන් මේ දේශනාව තුළ තියෙන සන්දර්භය දකින්නේ නැතුව අද ගොඩාක් අය හුරු වෙලා තිනවා දැක්ක දැක්ක, ඇසුණ ඇසුණ ඇසුණා කියන තැනින් නතර වෙන. හැබැයි ඒකේ සන්දර්භය තුළ විශාල අර්ථයක් තියෙනවා. ඉස්සෙල්ලාම ඒ අර්ථය හොයන්න ඕන. ඒ අර්ථය හොයලයි ප්‍රඥාව තුළින් මේ හික්මීමට යන්නේ. ඒ හික්මීම කරන්න තියෙන පින්වතුනේ ප්‍රඥාවෙන් මිසක් මනසින් හිම නෙවෙයි. එහෙනම් අපට දැක්කොත් දැක්ක විතරයි කියලා හික්මෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. උන වටිනවා ඊට. ඇස, කන, නාසය, දිව, කය, මනස අනිත්‍ය වශයෙන් දැක්කොත් පමණයි. අනිත්‍ය වශයෙන් දකිනකොට පින්වතුනේ අපිට ඇති වෙනවා මාර්ගයක්. ඒ මාර්ගයට කියනවා ලෝකෙන් ඈතර වෙන මාර්ගය කියලා. ලෝකෝත්තර මාර්ගය කියලා. ලෝකෝත්තර මාර්ගයේදී යමක් හමු වෙන්න පුළුවන්. බැ. මොනද ලෝකෝත්තර මාර්ගයේදී යමක් හමු වෙන්න බැ. එතර වීමක් මේ සිදු වෙන්නට ඕන. එහෙමනම් පින්නතුනේ ඇසෙහි අනිත්‍ය දකිනකොට සිදුවිය යුත්තේ එතර වීමක් නේද? ඒ ලෝකෝත්තර මාර්ගය සිද්ධ වෙනවා නම් සම්මාදිටිය යුක්ත වෙනවා නම් ඇසෙහි අනිත්‍ය දකිනකොටම එතර වීමක් ඉස්මතු වෙන්නට ඕන. එතකොට ඇසෙහි අනිත්‍ය දකිනකොට මොකද වෙන්න ඕන? එතර වීමක් ඉස්මතු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුර තියෙන පින්වතුනි මූලිකවම දර්ශනයක් ඇති කරගන්නේ. මූලික වශයෙන්ම තියෙන්නේ මොකද්ද? දර්ශනයක් ඇති කරගන්නේ. හැබැයි දර්ශනය ඇති කරගන්න ගැඹුරුම ධර්මය ඉගෙන ගන්නට ඕන. නැතුව බෑ. දැන් මුලින්ම කරන්න තියෙන්නේ දර්ශනයක් ඇති කරගන්න නේ. හැබැයි දර්ශනයක් ඇති කරගන්න නම් ගැඹුරුම ධර්මය ඉගෙන ගන්නට ඕන. නැතුව බෑ. අද අපිට මූලිකවම මේ ධර්මය ඉගෙන ගන්න මන්දෝත්සාහයක් තියෙනවා. ගොඩාක් දෙනෙක් ධර්මයේ ඉගෙන ගන්නවා කියන පැත්තට කැමති නෑ පිට. මොකද නිවන ගැනනේ කතා කරන්නේ. නිවන ගැන කතා කරනකොට සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට අපි මේ ඔක්කොම ටික අතහැරලා දානවද තියෙන්නේ කියලා. නෑ නෑ ඉස්සෙල්ලාම දර්ශනය ඉගෙන ගන්න ඕන. මොන දැන් මේ අහගෙන ඉන්න අපි කාටත් හරි වැදගත් මේක. මුලින්ම දර්ශනය ඉගෙන ගන්න ඕන. දර්ශනය ඉගෙන ගන්න යොමු වුණාට පස්සේ ඒ දර්ශනය යුක්තව ලෝකේ වාසය කරනකොට පින්වතුනේ ඔබට ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නේ ඉදිරියේ නොබියව ඉන්න පුළුවන්. අර්බුදයක් ආවොත් අර්බුදේ ඉදිරියේ නොබියව ඉන්න පුළුවන්. ඒක තමයි දර්ශනයේ ස්වභාවය. අර කලින් අම්ම කෙනෙක් කතා කරේ මේ ඉගෙන ගත්තොත් මේක හරියට ප්‍රගුණ කළොත් ප්‍රශ්නේ ඉස්සරහා නිකන් ඒක ප්‍රශ්නේ විතරයි. ඒ නිසා සත්‍ය ඉගෙන ගන්න බය වෙන්න එපා. සත්‍ය ඉගෙන ගන්න බය වුණොත් එහෙම පින්වතුනි කවදාවත් සත්‍ය කරා යමු වෙන්න බෑ. කවදාකවත් ඒ සත්‍ය දර්ශනය කරා යමු වෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒක හොඳට තේරුම් ගන්න. ඒක නිසා ධර්මය ඉගෙන ගන්න. ජීවිතය ඇත්ත හොයන කැමැත්ත ඇති කර ගන්න. ඊළඟට සායනහසෙත් පෙන්නනවා මම ඔබට ජීවිතය ඇත්ත හොයන කැමැත්තක් ඇති කරගන්න. මේ අනිත්‍ය ස්වභාවය පැහැදිලි කරන්න කලින් තව කරුණක් ඉස්මතු කරලා පෙන්නන්න. පුංචි කාරණාවක් ඉස්මතු කරලා පෙන්නන්න. මම ඔබට කිව්වනේ ඔබේ ජීවිතය ගැන ඇස කන නාසය දිව කය මනස තුලින් හොයන්න තියෙන කියලා. දැන් අපි කන්න බොන්න දෙනවා මට. ලස්සනට සරසනවා මාව. සැප දෙනවා මට. ඔක්කොම කරන්න කාටද? මට. මාව වින්දනය කරපත් කරන්න. ඒ මම කවුද? ඔබ ඔබේ ජීවිතය තුළින් හොයලා තියෙනවා. කොහේද ඒ මම ඉන්නේ? මම ඉන්නේ ඔබේ හදවතේ. නැත්තම් මොලේ. කොහේද මම ඉන්නේ? මම කියන කෙනා ගැන ඔබ හොයලා නැහැ. හැබැයි අපි හැම දෙයක්ම කරන්නේ මට සැප දෙන්න. හැබැයි ඒ මම කවුද කියලා දන්නේ නැහැ. හොයන්න මහන්සි වෙලත් නැහැ. ඒක නිසා හොඳට තේරුම් ගන්න ජීවිතය ඇත්ත හොයනවා නම් අන්න මම කියන කෙනා හම්බ වෙන්නේ. මම ඔබට මුලින් පැහැදිලි කරපු විදිහට ඇසෙන් රූපයක් දකින තැන නේද මම ඇවිල්ලා තියෙන්නේ. කනෙන් ශබ්දයක් අහන තැන නේද මම ඇවිල්ලා තියෙන්නේ. නාසයෙන් ආග්‍රහණය කරන තැන, දිවෙන් රස ලබන තැන, කයෙන් පහස ලබන තැන, මනසින් අරමුණක් හිතන තැන මම ඇවිදින්න. ඒ කියන්නේ මම කියන අල්ලගෙන තියෙනවා රූපයක්. රූපයක් කියන්නේ අපිට ප්‍රකට වෙන ස්වરૂප හැඩතල. ඊළඟට අපි අල්ලගෙන තියෙනවා මම කියලා වේදනාව. අපි මම කියන අල්ලගෙන තියෙනවා හඳුන ගැනීම. අපි මම කියලා අල්ලගෙන තියෙනවා චේතනාව. අපි මම කියලා අල්ලගෙන තියෙනවා දැන ගැනීම. ඒවා අල්ලගත්තේ මොකක් නිසාද? ඇස තුළින් මම ප්‍රකට වෙන නිසා. කන තුලින් මම ප්‍රකට වෙන නිසා. නාසය දිවකය මනස තුලින් මම ප්‍රකට වෙන නිසා තමයි අපි ඒව අල්ලගත්තේ. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා නම් ඇස කියන කාරණාවේ ඇත්ත හොයන්න, කන කියන කාරණාවේ, නාසය කියන කාරණාවේ, දිව කියන කාරණාවේ, කය කියන කාරණාවේ, මනස කියන කාරණාවේ ඇත්ත හොයන්න. මොකක්ද සිදුවෙන්නේ? ඇත්ත ලැබෙයිද? නෑ. මොකක්ද වෙන්නේ? ඉතර වෙනවා. එහෙනම් පින්වතුනි අපි නිගමනවලට එන්නේ නැතුව දැන් අපි අපේ ජීවිතේ මම කවුද? මම කොහෙද ඉන්නේ? මම කොතනද ඉන්නේ? කියලා හොයනකොට මම හොයාගන්න බැරි වෙනවා. එතකොට මම ඉන්න තැනක් හොයනවා. ඉන්නවනම් ඉන්නේ පෙනෙද්දි, හෙද්දි, දැනෙද්දි, දැනගෙන ඉති. ප්‍රකට වෙද්දි, විඳිද්දි, හඳුනගනින්දි, චේතනා කරද්දි, දැනගනද්දි, අන්න ඒව හොයද්දි මෙන්න මේකයි කියලා උත්තරයක් හමු වෙන්නේ නැහැ. සිදුවීම තමයි ඊතර වීම. ඇත්තක් කියලා එකක් ලැබෙන්නේ නැහැ. ඊතර වීම. අන්න ඊතර වීමේදී දැක්ම ඇති වෙනවා. අන්න ඊතර වීමේ දැක්ම ඇති වෙනවා. එතකොට මම කියන කෙනා හම්බ වෙනව නෙවෙයි. අන්න එතකොට මම කියන කෙනා හම්බ වෙනව නෙවෙයි. මම කියලා ගැනීමේ වැරද්ද දකිනවා. අපිට ලෝකේ ප්‍රශ්නයක් එනකොට මම කියන කෙනාගේ වැරද්ද දැක්කොත් ප්‍රශ්නේ අපිට निराකරණය වෙන්නේ නැද්ද? ප්‍රශ්නේ निराකරණය වෙනවා. හොඳට හිතන්න. එහෙනම් ජීවිතේ සැබෑම සැනසීමක් ඇති වෙන්නේ නැද්ද? ජීවිතේ සැබෑම සැනසීමක් ඇති වෙනවා. අපිට මේ ජීවිතේ ඇත්ත දකින්න පුළුවන්කම ලැබුණොත්. ඔන්න ඔතනින් අපි අදට නතර කරමු. පැහැබෝ වෙච්ච නිසා. ඊළඟ දවසේ කතා කරමු. මේ වෙලාවට අරගෙන මම හිතන්නේ හැමෝටම උපකාර වෙන්නේ නැති මේ දේශනාව. හේතුව මොකද මේ දේශනාව තුළින් කියනවා ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ පෙනෙද්දි, ඇහෙද්දි, දැනෙද්දි, දැනගනිද්දි, ඇහැට පේනවා, කනට ඇහෙනවා, දිවට දැනෙනවා නේද? ආනිපිතේ ජීවිතේ විමසීමක් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්‍යයාට මම කියලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයා ඊතර විමුක්තතර යමු වෙනවා කියන කාරණේ තමයි ඉස්මතු කරන්නට යෙදුනේ. අද හරි සතුටුයි බොහෝ දෙනෙක් කතා කරන්නට යෙදුනා. තම තමගේ අත්දැකීම් ප්‍රකාශ කළා. ඒක හරි වටිනවා. ඉතින් අපි තවත් දවසකදී හමු වෙමු. ඒක හැමෝම දිනාට තෙරුවන් සරණයි.
Thank you.